ஹானரபிள் ஹபீர் ஹசீம்.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මගේ මිත්‍ර කෙහෙලිය රඹුක්වැල්ල මන්තිතුමාගෙන් පසුව කතා කිරීමට මම සතුටු වෙනවා. විශේෂයෙන්ම එතුමා නිවයෝර්ක් ටයිම්ස් එක ගැන අපි ඒකට පූජා කරනවා කියලා කිව්වා. මේ වාර්තාව නිවයෝර්ක් ටයිම්ස් එකේ නෙවෙයි, නිකම් මේ කොහේහරි තියෙන පත්තර කෑල්ලක ලියලා තිබුණත්, චෝදනාවක් කරලා තිබුණත්, ඒක විමර්ශනය කිරීමේ අයිතියක් ඕන කෙනෙකුට තියෙනවා. එනිසා එතුමා ගොඩාක් දේවල් කතා කරා. නමුත් මම හිතුවේ එතුමා එක පාරවත් කියයි කියලා මේ කියපු චෝදනාව, මේ චෙක් පත් ටික අපි ලබා ගත්තේ නෑ, නැත්තන් ලබා ගත්තා කියන එක එතුමා කිව්වෙම නෑ. ගත් අද නැද්ද? ඉතින් චෝදනාව බොරුනං ඒක අපි සතයක්වත් ලැබුන් නෑ කියලා කිව්වනං ඉවරයි. මේ මම ගරු කතානායකතුමනි, නිවයෝර්ක් ටයිම්ස් ලිටල් ටයිම්
මහින්ද රාජපක්ෂ සෙන්ටර් නෝඩ් රිෆ්‍යුෂන් රිෆ්‍යුටි
හොනරබල් මුජිබුර් රහමාන් ටු ද චෙයාර්.
මගේ විශේෂ ප්‍රශ්න තියෙන්නේ ගරු
මන්ත්‍රීතුමා,
මේ යෝජනාව ස්ථිර කරපු එක්කෙන මූලාසනය තියාගෙන මේ යෝජනාව ගැන විවාද කරන්න බෑනි.
මම මේ මූලාසන මණ්ඩලේ ඉන්න.
හරි, ඔබතුමාට ඕන යන්න පුළුවන් අතෙන්ට. මම විශේෂෙන්ම කියන්න ඕන, මේ නිවයෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළකරපු මේ ප්‍රකාශය පිළිබඳව විශේෂෙන්ම මේ චෝදනාව විශේෂයි. මේක බරපතලයි. බරපතල වීමේ හේතුව එකක් තමයි ඒ නිවයෝර්ක් ටයිම්ස් කියන ඒ පුවත්පත, මං හිතන්න 1850 ගණන්වල ආරම්භ කරපු, ඒ වගේම පුලිත්ස ප්‍රයිස් එක 125 ගමනක් ඉහළම සම්මානයක් බවට පත්වෙන ඒ සම්මානය 125 ගමනක් ලබාගත්ත පුවත්පතක් හැටියට ගොඩක් දුරට යම් කිසි විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් චෝදනාවක් වුණාම ඒක ඕන කෙනෙකුට විමර්ශනය කරලා ඒක වැරදි නම් ඒක විවාද කරලා ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අයිතිය අපට තියෙනවා. එනිසා අපි ආණ්ඩුවක් හැටියට, පක්ෂයක් හැටියට යම් කිසි චෝදනාවක් එල්ල වුණාම ඒවා විවාද කරන්න, ඒවා පරීක්ෂා කරන්න බය නෑ. අපි ඒක බැඳුම් කරේදී පෙන්නුම් කරා. අග්‍රාමාත්‍යතුමාම ඉඩ දුන්නා ඒ කටයුතු කරගෙන යන්න. එනිසා අද මහින්ද රාජපක්ෂ මහත්තයාට එරෙහිව චෝදනාවක් එල්ල වුණාම ඒ විවාදය කඩාකප්පල් කරන්න, ඒකට උත්තර නොදී කටයුතු කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ විපක්ෂයට හරියට ඒකටත් මුහුණ දෙන්න බැරි නම්. තව විශේෂ කනගාටු වීමට හේතුවක් තමයි මේ චෝදනාව වෙන්නේ වෙන කාටවත් නෙවෙයි, මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළේ යාගේ කණ්ඩායම, මව්බිමේ භාරකාරයෝ, ඒ වගේම මේ රටේ දේශයේ මුරදේවතාවන්, ඒ වගේම දේශප්‍රේමී ප්‍රේමිත්වයේ සංකේතය කියන කණ්ඩායමට තමයි මේ චෝදනාව එන්නේ. මොකද මේක වංචාවකට වඩා ගරු මන්ත්‍රීතුමනි මේක පාවාදීමක් හැටියට තමයි අපි දකින්නේ. රටක විදේශ සමාගමකින් මුදල් අරගෙන එහි ලොකු ව්‍යාපෘතියක් යද්දි ඒකත් එක්ක ගනුදෙනු කරන අතර ඒ ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා නම් ඒ අපේ ස්වෛරිත්වයට පහරක් ගහන එකක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා මේ වගේ කණ්ඩායමක් එහෙම මුදලක් ලබාගෙන තියෙනවා නම් ඒක බරපතලයි. ඉතින් මම විශේෂයෙන්ම කියන්නේ නින්දෙන් ජාතියාලය දේශප්‍රේමය දොඩවන මේ විපක්ෂය රැල්ලට මට කියන්න ඕන ඇත්තේ, පසළොස්වක හඳ දවසකට ජනතාවට පේන්න නවගුණ වැල අරගෙන ඇවිදින මේ උපාසක වගේ හැසිරෙන මේ නඩේට මාසපෝය දවසට හරිනම් දඩය මේ යන දඩයක්කාරය වගේ තමයි අද මේගොල්ලෝ හැසිරෙන්නේ. මම එහෙම කියන්නේ හේතුවක් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මොකද මේ ඡන්දෙට දවස් 10ක් තියෙද්දි, ඡන්දෙට දවස් 10ක් තියෙද්දි 2015 මෙයාලා ගනුදෙනුවක් කරලා ඩොලර් මිලියන 7.6ක චෙක්පත් කීපයක් ලබා ගන්නවා. චෙක්පත් විතරක් නෙවෙයි, තෑගි භෝග, සාරි ගවුම්, ඒ වගේම විවිධ දේවල් තෑගි භෝග ලබා ගන්නේ ඡන්දෙට දවස් 10ක් තියෙද්දි. දැන් මේක ප්‍රශ්නයක්. මේක ලබා දෙන සබ් අකවුන්ට් එක කෙලින්ම චයිනා හාබ HPDP ෆේස් 2 අකවුන්ට් එකෙන් තමයි මේ මුදල දීලා තියෙන්නේ. මගේ මිත්‍ර නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඒ චෙක්පත් අංකත් එක්ක ඒක විස්තරත් එක්ක මෙතන පැහැදිලි කරලා දුන්නා. මම ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන ඇත්තේ මන්ත්‍රීතුමනි බ්‍රිතාන්‍ය පෘතුගීසිකාරයන් ඒ වගේම යුරෝපය වගේ අධිරාජ්‍යවාදීන් විවිධ උපක්‍රම යෙදෙව්වා රටවල් ආක්‍රමණය කරන්න. ඒ වගේම චීනයටත් විවිධ උපක්‍රම තියෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඕනෑම රටකට තමන්ගේ බලය පාවිච්චි කරලා රටවල් ආක්‍රමණය කරන්න ඒ කාලේ විශේෂ වැඩපිළිවෙළවල් තිබුණා. චීනය යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවා ඇති. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපි ඒ රටක් එක්ක ගනුදෙනු කරනකොට අපේ රටට වාසිදායක අපේ රටට අහේනි නොවන ඒ දේවල් දිහා බලලා අපි කටයුතු කරන්න ඕනේ. උදාහරණයක් ගත්තම මහින්ද රාජපක්ෂ මහත්තයා ගනුදෙනු කරලා තියෙන ආකාරය හරිද වැරදිද? මේ රටේ දේශප්‍රේමීත්වය ගැන කතා කරන සංකේතය කියන එතුමාගේ ඒ කටයුතු දිහා බලන්න. පකිස්තානය, නේපාලය, මියන්මාර් වගේ රටවල් වල පෞගිය කාලේ චීනෙන් විවිධ ණය ආරං තිබුණා. ඩොලර් බිලියන 20ක ණය ආරං තිබුණා විවිධ අවස්ථාවල් වල. නමුත් විවිධ අවස්ථාවල් වල ඒ රටවල් ඒ ගනුදෙනු ප්‍රතික්ෂේප කරලා තිබුණු අවස්ථාවල් තිබුණා. එකක්
පකිස්තානය
ගත්තම
කරු ඇමෙතුමා ඔබ මාත්‍යංශේ මා හන්තානේ වත්ත ඔබතුමාගේ මල්ලිට කොහොමද?
නෑ ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි. ගරු ඇමතුණි කතා කරන්න.
ඔප්පු කරන්න පුළුවන් නම් ඔප්පු කරන්න කියන්න ගරු මන්ත්‍රීතුමනි. පකිස්තානය ඩියාමාර් බාසාන් කියන ජලවිදුලි යෝජනා ක්‍රමය ඩොලර් බිලියන 14ක් චීන සමාගමට බාර දීලා තියෙද්දි පකිස්තාන් රජයෙන් ඒක ප්‍රතික්ෂේප කරා. රටට ඒක හරියන්නේ නැහැ කියලා. ඒ වගේම නේපාලේ ඒකත් විදුලි ජල යෝජනා ව්‍යාපෘතියක් ඩොලර් බිලියන 2.5ක්. ඒකත් නේපාල රජය විසින් ප්‍රතික්ෂේප කරා ඒ චීන සමාගම. මියන්මාර් වල ඩොලර් බිලියන 3.6ක ව්‍යාපෘතියක් මියන්මාර් රජයෙන් කෙලින්ම ප්‍රතික්ෂේප කරා ඒ චීන ව්‍යාපෘතිය ඒ රටට ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් මේ මෙහි තියෙන ව්‍යාපෘති දිහා බලන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති මොකද්ද? එකක් හම්බන්තොට වරාය, අනිත් එක සූර්යවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, අනිත් එක මත්තල ගුවන්තොටුපළ. මේ එකක්වත් අද සාර්ථකද කියලා පොඩ්ඩක් තමන්ගේ හෘද සාක්ෂියට තත්තු කරලා බලන්න. කෝටි ගාණක් ණය ගත්තා. මේක ඇතුලේ තමයි අද මේ වගේ චෙක්පත් ගනුදෙනුවක් තියෙනවා කියලා චෝදනාවක් ජාත්‍යන්තර මට්ටමේ අද හැදිලා තියෙන්නේ. එනිසා මේක චීනයට දොස් කියලා වැඩක් නැහැ. මේක දොස් කියන්න ඕනේ මේ එවකට හිටපු පාලකයන් මේ ඒ කරපු ගනුදෙනු පිළිබඳව. මොකද ඒ වරාය ඒ හදන්න ගියාම ඒ වරාය හදන්න පුළුවන්ද බැරිද? ඒ ණය ගන්න ගණන් අපේ ඒ වෙලාවේදී ඒ ගන්න පොලිය සහ ඒ වරායේ අපිට ආදායමක් උපයන්න පුළුවන්ද කියන එක ඒ වෙලාවේදී සිදු වුණා. නමුත් ඒ ප්‍රශ්න වලට උත්තර තිබුණේ නැහැ. මම ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම කියන්න කැමති මේ චෝදනාව බරපතලයි. මම ඒක කියන හේතුව මහින්ද රාජපක්ෂ මහත්තයාලා මේ ගනුදෙනුව කරනකොට ආරම්භයේදී 2012 මෙන්න ඒගොල්ලෝ ගාපු පළවෙනි ගිවිසුම මේකට කියන්නේ කන්සෙෂනරි ෆ්‍රේම්වර්ක් අග්‍රීමන්ට් කියලා. මේක අත්සන් කරේ 2012. මේක අත්සන් කරන්නේ මුදල් අමාත්‍යංශයේ පීබී ජයසුන්දර මහත්තයයි ඒ සමාගමේ ඉන්න කවුද චීන මහත්මෙක්. මේක අත්සන් කරලා මේකේ යම් යම් කොන්දේසි වලට යටත් වෙනවා. මේ කොන්දේසි වල යටත් වෙලා තියෙන්නේ මොකද්ද? අක්කර හෙක්ටයාර් 50ක් හම්බන්තොට වරාය වටේට තියෙන හෙක්ටයාර් 50ක් ඩොලරයකට දෙනවා චීන සමාගමට. එක් ඩොලරයකට ඊළඟට මේගොල්ලෝ රට ගැන එච්චර ලොකුවට ලොකු කැක්කුමක් තියෙන දේශප්‍රේමීන් කියන අය මේ අත්සන් කරන කන්සෙෂනරි ෆ්‍රේම්වර්ක් අග්‍රීමන්ට් එකේ අපේ නාවික හමුදාවට කිසිම අයිතියක් තහවුරු කරලා නැහැ. මේ ගනුදෙනුවත් එක්ක මේක හරි ගිහිල්ලා තිබ්බනම් වැරදිලා හරි මේක ක්‍රියාත්මක වෙලා තිබුණා නම් අපේ හමුදාවට ඒ හම්බන්තොට වරායට ඇතුළත් වෙන්නවත් අයිතියක් තියෙන්නේ නැහැ. ඒ අයිතිය ලබා ගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අගමැතිතුමා වුණාට පසුව අපි අත්සන් කරන අලුත් ගිවිසුම අනුව කියන එක මම මේ සභාවට කියන්න කැමතියි. ඒ විතරක් නෙවෙයි. එතකොට මේ කන්සෙෂනරි ෆ්‍රේම්වර්ක් අග්‍රීමන්ට් එක කියන්නේ අවබෝධතා ගිවිසුමක්. මේක අත්සන් කරලා සම්පූර්ණ කරේ නැහැ. ඒ නිසා 2014 වෙනකොට මැතිවරණය ලං වෙනවා. ජනාධිපතිවරණයක් හදිස්සියෙන් එනවා. ඒ වෙනකොට මේ චීන සමාගම බලනවා දැන් අපි මෙන්න මේ අවබෝධතා ගිවිසුමක් විතරයි තියෙන්නේ මේකේ හරියට ඇග්‍රීමන්ට් ගහලා නැහැ. ඒ නිසා අපි ඇග්‍රීමන්ට් එකක් ගහගන්න ඕන ඉක්මනට කියලා ඒ හදිස්සිය තමයි එයාලා මැද හරියේ යනවා මේක දැන් ආණ්ඩුව වෙනස් වෙයිද දන්නේ කියලා හිතාගෙන තවත් තල්ලු කරනවා එවකට තිබුණු රජය මහින්ද රාජපක්ෂ මහත්තයාට තව ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරන්න කියලා. ඒ ඇග්‍රීමන්ට් එක තමයි මේක. මේක ඇග්‍රීමන්ට් ඔන් කී ටර්ම්ස්. ඇයි අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුවට පසුව සැප්ටැම්බර් මාසේ 2014 මැතිවරණයකට මාස දෙකක් තියෙද්දී කී ටර්ම්ස් ඇග්‍රීමන්ට් එක ගිහිල්ලා අත්සන් කරන්නේ. මම අහන්නේ මෙතන අවබෝධතා ගිවිසුමක් තිබුණා. එතකොට මේ කී ටර්ම් ඇග්‍රීමන්ට් එක අත්සන් කරව ගන්නේ මේගොල්ලෝ හිතනවා ඡන්දයට යන එක ආණ්ඩුවක් වෙනස් වුණා නම් ප්‍රශ්නයක් වෙයි කියලා. අපේ හොඳ වෙලාවට of course with pleasure I'll send you the photocopy if you want. I'll send you the original also. Your PB Jayasundara signature is on it brother. So මේ කී ටර්ම්ස් ඇග්‍රීමන්ට් එකේ ගරු මන්ත්‍රීතුමාට එක ප්‍රශ්නයක් තිබුණා. කී ටර්ම් ඇග්‍රීමන්ට් එක අත්සන් කරුවාට මේකෙත් තිබුණා සමහර ගිවිසුම් ඒ අදාළ සංස්ථාවලින් අත්සන් කරව ගන්න ඕනේ කැබිනට් එකට ගිහිල්ලා මේක නිර්දේශ කර ගන්න ඕනේ කියලා. ඡන්දයට කලින් කැබිනට් එකට ගෙනියන්න බැරි වුණ නිසා තමයි මේගොල්ලෝ රහසෙන් ගහගත්ත හොර ගිවිසුම අපිට අවලංගු කරන්න හෝ මීට වඩා හොඳ කොන්දේසි ඇතුළත් කළා මේක ආපහු අත්සන් කරන්න අපිට හැකියාව ලැබුණේ. මම තමුන්නාන්සලාට කියන්නේ මේ සභාවට කියන්නේ සැප්තැම්බර් මාසේ 2014 කී ටර්ම් ඇග්‍රීමන්ට් එක ඡන්දයට මාස දෙකකට කලින් අත්සන් කරනවා. ඒ කාල පරිච්ඡේදය තුළ ඩොලර් මිලියන 7.6ක චෙක්පත් බෙදනවා, සාරි බෙදනවා, තෑගි බෙදනවා. මෙන්න මේවා අත්සන් කරන්නද කියන ප්‍රශ්න මං අහනවා. ඒක අල්ලසක්ද? එතකොට මේකේ තියෙනවා අපේ රටට අහේනි වෙන කොන්දේසි. එහෙනම් ඒකට යටත් වෙලා ඒවා මුදල් අරගෙනද මේවා අත්සන් කරලා තියෙන්නේ? ඕක තමයි ප්‍රශ්නය. නිව්යෝක් ටයිම්ස් වල තියෙන කියපු මගුල නෙවෙයි. නමුත් නිව්යෝක් ටයිම්ස් වලින් චෙක්පත් අරන් තියෙනවා කියලා චෙක්පත් වල පිටපත් දැන් මේ සභාවේ පෙන්වුවත් එක්ක මේ වාගේ ගිවිසුමක් ඒ වෙලාවේ අත්සන් කිරීම බරපතලයි. හොඳ වෙලාවට මේක සිදු වුණ නැත්තේ. මම දැන් ඔබතුමාට ගරු මන්ත්‍රීතුමා කියන්න කැමති චයිනා හාබ කියන සමාගමත් එක්ක තමයි මේ ගනුදෙනුව කරන්නේ. චයිනා හාබ කියන්නේ කවුද? චයිනා හාබ කියන්නේ කොන්ත්‍රාත්කරුවෙක්. චයිනා හාබට ටර්මිනල් ඔපරේටර්ස්ලා නෙවෙයි. ඒ කියන්නේ හාබරයක් නඩත්තු කරන්න කිසිම අත්දැකීමක් නැහැ. ඒකට චයිනා මර්චන් දැන් අද අපි මේක දීලා තියෙන චයිනා මර්චන් සමාගමට. චයිනා මර්චන් සමාගම කියන්නේ ලෝකේ හොඳම දෙවැනි ස්ථානයේ ඉන්න ටර්මිනල් ඔපරේටර්ස්ලා. නමුත් මේගොල්ලෝ ගනුදෙනුව ගහන්නේ චයිනා හාබත් එක්ක. චයිනා හාබරය තමයි මේගොල්ලන්ට අර චෙක්පත් ලියලා දෙන්නේ. එතකොට මේ සමාගම චයිනා හාබරක තමයි මේක හදන්නේ. චයිනා හාබරකත් එක්ක තමයි දිගටම මේගොල්ලෝ ගිවිසුම් ගෙනියන්නේ. එතකොට මම දාන ප්‍රශ්නය තමයි අපි හොඳ වෙලාවට මේ කී ටර්ම්ස් ඇග්‍රීමන්ට් එක මේක කැබිනට් එකට ගෙනියන්න බැරි වුණේ ඒ නිසා. අපි බලයට ආවට පසුව දැන් මේකේ කෝටි ගානක ණය, ඩොලර් මිලියන ගානක ණය එක්ක හිර වෙලා තියෙන්නේ. අපිට විකල්පයක් තිබුණේ නැහැ මේ ගනුදෙනු වලින්, මේ අත්සන් කරපු මේ ඇග්‍රීමන්ට් වලින් එළියට එන්න අමාරුයි. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා මොකද්ද කරේ? මේ කොන්දේසි අපේ රටට හානි නොවන ආකාරයට ගලපව ගන්න කටයුතු කරා. එකක් තමයි නාවික හමුදාවට සම්පූර්ණ අයිතිය ලබා දීම. ඊළඟට මේකේ වටිනාකම, මේකේ ඊළඟට අත්සන් කරන්න යනකොට වටිනාකම ගැන කතා කරනකොට මේක හදාපු සමාගම මේකට දෙන ඔෆර් එක මොකද්ද? මේක හදාපු සමාගමම කියනවා ඒගොල්ලෝ දෙන ඔෆර් එක, ඒගොල්ලෝ දෙන්නේ ඩොලර් මිලියන 780ක්ද කොහෙද? ඩොලර් මිලියන 700යි. දැන් ඒගොල්ලොම ඩොලර් මිලියන 700ක මිලක් මේ වරායට දෙනකොට ඒගොල්ලොම දන්නවා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පොත්පත්වල මේ වරායේ වටිනාකම පොත්පත්වල බුක් වැලියූ එක ඩොලර් බිලියන 1.3යි. ඩොලර් බිලියන 1.3ක මේක හදාපු මාය දන්නවා නම් ඒක වටිනාකම කියලා. ඒගොල්ලෝ ඔෆර් කරන්නේ ඩොලර් මිලියන 700ක් නම් ඉතුරු ගානට මොකද්ද වෙන්නේ? මම අහන ප්‍රශ්නේ ඒ ඩොලර් මිලියන 7.8ක චෙක්පත් ගැන නෙවෙයි මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමනි. ප්‍රශ්නය ඒ වරාය හදාපු අයම දන්නවා නම් ඩොලර් බිලියන 1.3ක් ගියා කියලා ඇයි ඩොලර් මිලියන 700ක් ඔෆර් කරන්නේ? ඒ කියන්නේ ඉතුරු මිලියන ගාන ඒගොල්ලන්ට ලැබිලා නැහැ. වියදම් වුණාට ඒ සමාගමට ලැබිලා නැහැ. එහෙනම් ඒ සල්ලි කාගේ සාක්කුවලටද ගියේ? එහෙනම් කොමිසමක් ගෙවලා තියෙනවද මේ වරාය හදන්න? එහෙම නැත්තම් හදාපු මිනිහා ඒ වටිනාකමම ඔෆර් කරන්න ඕනේ. ඊට අමතරව අපි මොකද්ද කරේ? අපි ඒක සමාගම් දෙක අතර සටනක් ඇති කරලා චීන චයින මර්චන් කියන සමාගම ඩොලර් බිලියන 1.3ක ඔෆරයක් දුන්නා. ඒ ගානට තමයි ඒ බුක් වැලියු එකට තමයි පොතේ තියෙන ගාන තමයි ඒ ගනුදෙනුව අපි සම්පූර්ණ කරන්නේ. මේක තමයි යථාර්ථය. එනිසා මේකේ අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. මට කලින් කතා කරපු කතිකියොත් ඉල්ලීමක් කර මේක ඇත්ත වශයෙන්ම පරීක්ෂා කර යුතුයි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ රටේ ස්වෛරීත්වය පිළිබඳව ප්‍රශ්නයක්. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කතා කරුවා. එතුමත් ඒ කාරණාව තමයි කිව්වේ. විශේෂයෙන්ම දේශප්‍රේමීත්වය ගැන කතා කරන අය මේ රටේ මේ වගේ තව රටක් එක්ක ගනුදෙනුවක් කරනකොට ඒක අපේ රටට වාසිදායකද, ඒ ගිවිසුම් මත්සන් කරනකොට අපට හානියක් සිදු වෙයිද, ඒක අපිට ඒ යන වියදම දරා ගන්න පුළුවන්ද නැද්ද කියන එක කල්පනා කරලා අපි කටයුතු කරන්න ඕනේ. මේ එක ගිවිසුමක් විතරක් නෙවෙයි. අපේ හමුදා මූලස්ථානය අපි ආරක්ෂා කරපු රටම ආරක්ෂා කරපු ඒ හමුදා මූලස්ථානය චීන හෝටලයකට විකුණලා දැම්මා, සින්නක්කරව දුන්නා. එතකොට ලංකාවේ කොටුවේ අධිආරක්ෂිත කලාපය, අධිආරක්ෂිත කලාපය තුළ පෝට් සිටියකට හෙක්ටයාර් 50ක් සින්නක්කරව චීන ආණ්ඩුවට මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ලියලා දුන්නා. ඒක තමයි ඇත්ත. එතකොට මේ රටේ ස්වෛරීත්වය ගැන කතා කරන, දේශප්‍රේමීත්වය ගැන කතා කරන හැම වෙලේම රට වෙනුවෙන් කතා කරන අය මේ රට පාවා දීලා නැද්ද? මම අහන්නේ මේ ප්‍රශ්නේ. ඒ නිසා මේ ඩොලර් ගනුදෙනුව මුදල් නෙවෙයි ප්‍රශ්නය. නමුත් එයාලා ක්‍රියා කරලා තියෙන ආකාරය මම කියන්නේ මේක රටට කරලා තියෙන ලොකු පාවා දීමක්. මේ සඳහා පූර්ණ පරීක්ෂණයක් කර යුතුයි කියලා මම යෝජනා කරමින් මගේ වචන සල්පේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා.
ගරු මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි, පළවෙනි මහ බැංකු බැඳුම් කර හොරකම කරන්න කලින් ඒ මහ බැංකු පරිශ්‍රයට ගියා ඇමතිවරු කීප දෙනෙක්. ඒ මහ බැංකු හොරකමේ පූර්ව සැලසුම් ටික කරන්න ඒ සඳහා ගිය ඇමතිවරු 4-5 දෙනාගෙන් එක්කෙනෙක් කෝට්ටේකුයි ටයිහෙකුයි දාගෙන මෙතන කතා කරන ඒව දිහා බැලුවම අපට පුදුම හිතෙනවා. ගරු මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි, ඔයාට පොයින්ට් එකකුත් නැහැ, ඒ නිසා ඕඩර් එකකුත් දෙන්න විදියක් නැහැ. ගරු මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි, මට බාධා කරන්න එපා. තමුන්වහන්සේ දන්නවා
තුෂාරේන්ද්‍රනිම ගරු මන්ත්‍රීතුමා මොකද පොයින්ට් ඕඩර් එක?
මූලස්නේ මන්ත්‍රීතුමනි, දැන් මේ අපේ විවාදය නිව්යෝක් ටයිම්ස් කාරණේ මේ මහ බැංකු බැඳුම් කර කතාව නෙමෙයි. මේ මෙතුමාට මේ වැරදිලා මේ.
ඒක
ඕන තරම් කතා කරනවා. කරුණා කරලා මාතෘකාවට
අදාළව කාලය ගන්න එපා.
හරි මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි, මට මේ වෙලාවේ මතක් වෙනවා ධාතුසේන රජුරුවන්ව. ධාතුසේන රජුරුවෝ කලින් පැවිදි වෙලා ඉඳලා උපවැදි වෙලා දාටිය පීටිය යන දකුණු ඉන්දියා ආක්‍රමණිකයන් පරාජයට පත් කරන්න රජෙක් ඕන වෙලා තිබිච්ච වෙලාවේ තමයි ඒ උපවැදි වෙලා ධාතුසේන කුමාරයා රජෙක් බවට පත් උනේ. දකුණු ඉන්දියා ආක්‍රමණකාරී බලය පරාජයට පත් කළා. ඒ ධාතුසේන රජුරෝ රට නිදහස් කරගත්තට පස්සේ මිගාර කියලා සෙනෙවියෙක් හිටියා. ධාතුසේන රජුරෝ කලාවැව හදන්න පටන් ගත්තා. කලාවැව හදන්න පටන් ගත්තම මිනිස්සු ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ඕන වුණා කලාවැව හදන්න. ධාතුසේන රජුරුවන්ට ඕන වුණා යුද්ධෙන් පස්සේ ඒ භූමිය කන්න දෙකක් වගා කරන මට්ටමකට පරිවර්තනය කරන්න. අන්තිමට මොකද උනේ? මිගාර කියන සෙනෙවියා මේ කලාවැව හදන ව්‍යාපෘතියට අර්ථකථනයක් දුන්න කටකතා ඇරියා. ධාතුසේන රජුරුව හදන්නේ මේ වැව හදලා වතුර දෙන්න නෙවෙයි, මැණිකිල්ලන් තමයි මේ හරන්නේ කියලා. මැණිකිල්ලන් හරනවා හැමතැනම කියන මතය ඇති කළා මිගාර සෙනෙවියා. ඒ කාලේ ඔය රතු පාට පැටව අර පාට පැටව මේ පාට පැටව හිටියේ නෑ. මිගාරට පුළුවන් වුණා ධාතුසේන රජුරුවන්ට විරුද්ධ මේ අවලාද මෙහෙම ගෙනියන්න. අවසානයේ මොකද උනේ? මිනිස්සු මේක විශ්වාස කරන්න ගත්තා. ධාතුසේන රජුරුවන්ට විරුද්ධව ධාතුසේන රජුරුවන්ගේම පුතෙක් වෙච්ච කාශ්‍යප කුමාරයාව ඉස්සරහට දාගෙන ඔටුන්න වෙනුවෙන් යුද්ධයක් කරන්න පටන් ගත්තා මිගාර සෙනෙවියා. අන්තිමට මොකද කළේ? හරියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ඉස්සරහින් දාගෙන විකුණුම් සිංහ මහත්තයා කරපු වැඩේ වගේ තමයි. දැන් මොකද උනේ? ඊට පස්සේ ධාතුසේන රජුරුවෝ බලයෙන් පහ කළා. එතුමා යුද්ධයට ගියේ නැහැ, කැමැත්තෙන් සිංහාසනේ බාර දුන්නා. අන්තිමට මොකද උනේ? මිගාර සෙනෙවියා රට හැමතැනම පස්සාරහාර යන්න පටන් ගත්තා. ඔය වැඩේ පටන් ගත්තොත් මෙතන ඉන්න ඊළඟ එක්කෙනෙකුටවත් හම්බෙන්නේ නැහැ කතා කරන්න. කරලා බලන්න. ඒ නිසා පස්සාර හාර යන්න පටන් ගත්තා. මැණික් කංගපු මැණික් හොයන්න පටන් ගත්තා. මට ඒ නිසා මේ මහත්තුරුගේ තුනා මාරෙම පෙනුනේ.
මම නැවතත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ විවාදයේ ධාතුසේන රජුරෝ සම්බන්ධව නෙවෙයි. මොනවාද මේ කතා කරන්නේ?
ගර්මන්තුමා කතා කරන්නේ.
ගර්මන්තුමා කතා
කරන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා පක්ෂග්‍රාහී නොවි අරයාගේ උප්පර වැට්ටියට ඉඩ දෙන්න එපයි කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ කතාව අහගෙන ඉන්න බැරුව පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේ වැඩක් තමයි මේ වෙන්නේ. අවුරුදු 3 මාරක් ඊට පලි 2015ට කලින් ඉඳන් ඔය පච අවලාද ඔක්කොම ටික මේ රට මත හැලුවා. ඔයා අද කතා කරපු රතු අලි පැටියා දැන් තමුන්හස දන්නවා කියනවා මේ චීනය චෙක්පත් දීලා මුදල් දීලා රටේ ස්වෛරී භාවය පාවලා දුන්නලු. එතකොට රතු අලි බටවුන්ගෙන් අපි අහන්න කැමති ඩොලර් මිලියන් 500 ගණනක් ශ්‍රී ලංකාව, මියන්මාරය, කෙන්යාව කියන රටවල් තුනට දුන්නයි කියලා. රෙජීම් චේන්ජ් එක වෙනුවෙන් 2015 බල පෙරලිය වෙනුවෙන් 2015 ඇමරිකානු ඩොලර් මිලියන 500 ගණනක් දුන්නා කියලා ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුවම ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ මිලියන් 500 ගණනෙන් තමුන්නාන්සලට ආවේ කීයද? අනේ තමුන්නාන්සලට ආවේ කීයද මම කියන්නම්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ උපුටා දක්වන ශ්‍රී ලංකා එක්ස්ප්‍රස් කියන මාධ්‍ය ආයතනය, මේ ශ්‍රී ලංකා එක්ස්ප්‍රස් කියන මාධ්‍ය ආයතනයේ තියෙනවා ඉතා වැදගත් ලිපියක් පළ වෙලා. ලොව පිළිගත්තු පර්යේෂණ මහාචාර්යවරයෙක් වන එක්සත් ජනපදයේ රටවැසියෙක් වන කාන්ජි මෙලන් විශ්වවිද්‍යාලයේ ඩොව් ලෙවින් මහාචාර්යවරයා ඔහු පර්යේෂණයක් කළා. 1946 ඉඳලා 2000 අවුරුද්ද දක්වා මැතිවරණවලදී ඇමරිකානු එක්සත් ජනපද මැදිහත්වීම ඒ රටවල්වලට කොයි විදිහටද සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔහු පර්යේෂණයක් කළා. ඒ පර්යේෂණ වාර්තාව මහබලවතුන්ගේ පක්ෂග්‍රාහී මැතිවරණ මැදිහත්වීම පිළිබඳ දත්ත සංග්‍රහය කියලා ඒ වාර්තාව නිකුත් වුණා. දැන් ඒ වාර්තාවේ කියනවා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයෙක් පළවෙනි වතාවට ශ්‍රී ලංකාවට සංචාරය කරේ ජෝන් ෆෝස්ටර් ඩලස්. ඒ සංචාරයේ ඓතිහාසික එකක්. ඒ මහාචාර්යවරයා කියනවා 56 මාර්තු 2 ආවේ. ඒ වාර්තාවේ කියනවා 56 මාර්තු 2 ඇවිල්ලා එතනින් පසු ආපු මැතිවරණවලදී 960 965 පවත්වපු මැතිවරණවලදී එක්සත් ජනපදය එක්සත් ජාතික පක්ෂයට හැම ආකාරයකින්ම අනුග්‍රාහකත්වයේ දක්වයි කියලා. ඒ විතරක් නෙවෙයි 65 අවුරුද්දේ පවතු මැතිවරණ දෙකේදීම මාර්තු 1යි ඒ මැතිවරණ දෙකේදීම එක්සත් ජාතික පක්ෂයට මුල්ලිමේ අනුග්‍රහයන් ඇමරිකානු එක්සත් ජනපදයේ දක්වයි කියලා. ඒ විතරක් නෙවෙයි මේ වාර්තාවේ කියනවා CIA සංවිධානය ශ්‍රී ලංකාවේ බලපෙරළීන් වලට ඍජුවම මැදිහත් වෙලා තියෙනවා කියලා මේ මුළු කාලය ඇතුළත. දැන් තමුන්නාන්සලට පේන්නේ නිව්යෝක් ටයිම්ස් එක විතරයි. ඇයි තමුන්නාන්සලට පේන්නේ නැද්ද? Fairfax Media, SB5 TV, SBS TV ඒව තමුන්නාන්සලට පේන්නේ නැද්ද? ඒ ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවල ගියා තමුන්නාන්සලා පත් කරගත්තු ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ මහත්තුරු කරේ තියාගෙන ගියා. එතුමා ඇමතිවරයෙකු හැටියට ඉඳද්දි යම් කිසි ව්‍යාපෘතියක් සඳහා වූ කොමිස් මුදලක් හැටියට විශාල මුදල් ප්‍රමාණයක් ලබාගත්තු බවට චෝදනාවක් ආවේ නැද්ද? ඒ චෝදනාව ගැන විවාදයක් තමුන්නාන්සලා දෙනවද? තමුන්නාන්සලා ගැන ඒ චෝදනාව ආවේ කෝ? ඒව ගැන විභාගය කරනවද? ඒව ගැන පරීක්ෂණ කරනවද? ඊට අමතරව තමුන්නාන්සලාගේ පුතා එයාගේ පෙම්වතියගේ ගෙදර
මොකක්ද අර ගේට්ටුවද?
ඇල්කාඩෝ ව්‍යාපාරයේ අයිතිකරුවගේ ගෙදර විදේශ මුදල් වගේක් තිබිලා හම්බ වෙනවා. ඒ මුදල් සමග නඩුවක් යනවා උසාවියට. හැබැයි තමුන්නාන්සලාගේ ආණ්ඩුව ආපු ගමන් නීතිපති දෙපාර්තමේන්තුව නඩුව ඉල්ලාස් කරගන්නවා. මුදල් ටික රාජසන්තක වෙනවා. ඒ නිසා කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තමුන්නාන්සලා පටන් ගන්න ඕනේ එතනින්. ඒ මාධ්‍ය වාර්තාවේ අනාවරණයක් මුදල් ටික රාජසන්තක වෙන්නයි නඩුව අයින් කරගන්නයි ඒක කොහොමද වෙන්නේ? එතනින් මොකද පේන්නේ? ඒ නිසා බොහොම පැහැදිලි මේ හොරකම් කරලා හත් පොලේ ගාගත්තු රැලක් නැට්ටේ හිටන් හොරකම තවරගත්තු රැලක් මෙතන එනවා අවුරුදු 3 මාරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ගහපු අවලාද ගහපු පච නැවත අලුත් කරලා අලුත් වටේකින් ගහන්න. තමුන්නාන්සලට තියෙන පරණ බරු පරණ අවලාද නැවත අලුත් ගසා දමලා දූවිලි පිස දාලා නැවත අරගෙන රතු අලි පැටියට කියන එහෙන් කැටයන් දාලා ගහන්න. අනිත් අලි පැටවු ටික මෙහෙන් කැටයන් දාලා ගහනවා. ඒ ඔය ක්‍රමේ දැන් දැකලා මේ රටේ මිනිසුන්ට ඇති වෙලා ස්වෛරී භාවය ගැන කතා කරන ඇමරිකා එක්සත් ජනපදයේ රෙජීම් චේන්ජ් එකට ඩොලර් මිලියන් 500 ගණනක් දීලා බලපෙරළිය කරගත්තා. ඇමරිකා 585ක් ඇමරිකා එක්සත් ජනපදයට ඕන කරන බලපෙරළිය උනේ මේ මේ ආණ්ඩුව ආවට පස්සේ සතුටටපත් උනේ ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකාවට ඕන කරන බලපෙරළිය රෙජිම් චේන්ජ් කරන කඩේ ගිය රතුවලි බටව් දැන් කතා කරන ස්වෛරීභාවය ගැන නල්ලමලේ ස්වෛරීභාවය ගරු මුලස්සනාරුවට මන්ත්‍රීතුමනි තමුන්හන්සට පේනවා දවසින් දවස මොකද්ද වෙන්නේ අද මේ රටේ එක පැත්තකින් ආර්ථිකය විජාතික කරන්නේ වෙන්නේ නැද්ද ඉන්දියාවට මත්තල දෙනවා දීලා නතර කරන්න තමුන්හන්සල යන්නේ කංකසන්තුරේ වරායත් ඉන්දියාවට දෙන්න යන්නේ පලාලි ගුවන් තොටුපළත් ඉන්දියාවට දෙන්න යන්නේ නැගෙනි කොළඹ වරායේ නැගෙනිලා පර්යන්තයත් ඉන්දියාවට දෙන්න යන්නේ ඒ විතරක් නෙවෙයි මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත වක්කර 45කට අධික භූමි ප්‍රමාණයක් ආරක්ෂිත වළල්ලක් හැටියට ගැසට් කරන්නයි තමුන්හන්සල යන්නේ චීන චීනාතේ තියෙන හම්බන්තොට වරාය වට කරලා ඉන්දියානු වලල්ලක් නිර්මාණය කරන්නයි තමුන්හන්සල යන්නේ ඒ විතරක් නෙවෙයි ගාල්ලේ ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය පමණක් නෙවෙයි ඊළඟට තමුන්හන්සල අත තියන්න යන්නේ ගාලු වරාය ආශ්‍රිතව ඉන්න නාවික හමුදා කඳවුරේ ඉවත් කරන්න යන්නේ එතනටත් බින්න බස්සවන්න යන්නේ ඒ නිසා මේ විදිහේ මේ රටේ සම්පූර්ණ අනාගත පැවැත්ම සහ ඉරණම පරදුවට තියලා බිලි දීලා යන ගමනකට කඩේ ගියායෝ අදාහන ස්වෛරීභාවයේ මිල කීයද කියලා ඒකට තමයි අපිට උත්තර හොයාගන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා ඒ විතරක් නෙවෙයි විජේදාස රාජපක්ෂ මහත්තයාගෙන් 125ක් ගත්තා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ගත්තයි කියලා පිළිගත්තා එතකොට දුන්නේ ඡන්ද ව්‍යාපාරටලු ඡන්ද ව්‍යාපාරට විජේදාස රාජපක්ෂ මහත්තයා 125ක් දීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ එම වමනාවන්ට අනුව හැසිරෙනවා හැසිරුණා කියන එක නේද සනාථ වෙන්නේ එහෙම හැසිරෙන්නේ නැත්නම් විජේදාස රාජපක්ෂ මහත්තයා 125ක් තියා 125ක් ජේවීපීකට දෙයිද චතුරසේනාරත්න තම මොනවද හැලිකලේ එතුමා ගැන නම් මම වැඩි කතා කරන්න කැමති නැහැ නමුත් අද මට මතකයි වැසිකිලි වල ගණු ගිය ගණුදුණු ගැන කිව්වා අන්න පක්ෂයක ස්වෛරීභාවයේ බිලිදීම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රෝහණ විජේවීර බලවදරේ හදපු දවසේ ඉඳලා මේ එක්සත් ජාතික පක්ෂය වැනි අධිරාජ්‍ය ගැති බටහිර ගැති ප්‍රතිගාමී දේශපාලන ව්‍යාපාරත් එක්ක එක සයනේ වැතුරුනේ නැහැ අද මේ පක්ෂය මේ ලැබෙන මුදල් වල මලික් සමර වික්‍රම ඇමතිතුමාගේ විවාදය තිබ්බා ඊයේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ කිවිසුම අපි හිතාගෙන හිටියා මේ රටේ ස්වෛරීභාවයේ දූෂණ විරෝධය ඈ ඔක්කොම ගැන හිතන රතුඅලි පැටියුන්ගේ මහාලි පැටියා ඇවිල්ලා මෙතන බොහොම ත්‍රාස ජනක ඇඟ කිලි පොලා යන ලොමු දැහැගැන් වෙන කතාවක් කරලා මලික් සමර වික්‍රම ඇමතිතුමාගේ ටයි එකක් ගලවලා කමිසෙත් ගලවලා කලිසමත් ගලවලා යට ඇඳුමත් ගලවයි කියලා අනේ දෙයනේ මූලාසනාරුවට මන්ත්‍රීතුමනි ඒ රතුඅලි පැටවුන්ගේ මහාලි පැටියා එදා දවසේම අතුරුදහන් මලික් සමර වික්‍රම අමාත්‍යවරයා නෙවෙයි නම් සමහර විට වෙන ඇමතිවරයෙක් යටතේ නම් ඒ වෙළඳ කිවිසුම ගැහුවේ රතුඅලි පැටියා එහෙනම් ඊයේ එනවා ඇවිල්ලා හොඳ කතාවක් කරනවා ලොමු දැහැ ගන්නන කතාවක් කරනවා කලිසමත් ගලවලා ඉතුරු ටිකක් තලලා තමයි එහෙමනම් යන්නේ මලික්ට අදාළව එහෙම කරන්න බෑ මලික්ට ගහද්දි චංචලාට රිදෙනවා මලික්ට ගහද්දි චංචලාට රිදෙනවා මලික්ට එහෙම කරන්න බෑ මලික්ගේ ගෙදරින් තමයි ගෝණි උරවල දාලා සල්ලි මිටි පිටින් හම්බ වෙන්නේ මලික් සමර වික්‍රම ඇමතිතුමාගේ ගෙදරින් ඒ නිසා එතනට අත තියන්නේ නැහැ කතා කරන්නේ නෝ ස්වෛරීභාවය ගැන ඒ නිසා ගරු මුලස්සනාරුවට මන්ත්‍රීතුමනි මෙතන තමුන්හන්සලා පැරණි උපක්‍රමයක් මේ යන්නේ මේ පැරණි උපක්‍රමේ තමුන්හන්සලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල එන්නේ නැහැ තමුන්හන්සලා දැන් විශේෂ අධිකරණයක් හැදුවා ඒකට තමුන්හන්සලා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලලා විනිශ්චයකාරවරු පත් කරා තමුන්හන්සලාට ඕන එක විනිශ්චයකාරවරයෙක්ගේ ස්වාමි පුරුෂයා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් රත්නපුරේ තමුන්හන්සලා ඒ විදියට බලලා රතුඅලි පැටියාගේත් යෝජනා දාලා ඒ විශේෂ අධිකරණය හදලා දැන් තමුන්හන්සලා ඒ සුපුරුදු දඩේම අලුත් වටේකින් ආරම්භ කරන්න යනවා අවුරුදු 3 හමාරක් ඔය දඩේමට යටත් නොවිච්ච අපි තමුන්හන්සලා මේ අන්තිම කාලේ මේ අවසාන කාලේ මේ තමයි තමුන්හන්සලා අර බොහොම දරුණු ලෙස හැසිරෙන කාලේ ඔය විශේෂ අධිකරණ දාගෙන මේ දේශපාලන දඩේම පලි ගැනීම කරන්න ඕන කරන පසුබිම හදාගන්න තමයි පරණාවලාද නැවතත් තමුන්වහන්සලා අලු ගහලා දාලා මේ ගේන්නේ දැන් බලන්න රවි කරුණානායක ඇමතිතුමා අතන ඉන්නවා එතුමා තමයි ඇමති නෙවෙයි ළඟදී හම්බ වෙනවයි කියලා ආරංචියක් තියෙනවා මූණේ නම් හම්බ වෙන පාටක් නැහැ මූණේ තියෙන්නේ හම්බ නොවන පාට ගරු මුලස්සනාරුවට මන්ත්‍රීතුමනි දැන් බලන්න මහා බැංකු බැඳුම් කර කොමිසමේ ඕන තරම් හෙලිවලා තියෙනවා මේකේ ඉන්න තක්කඩි රැළ කවුද කියලා කෝ නාම ලේඛනය දෙනවද සල්ලි ගත්තෝයගේ අර රවි කරුණානායක මහත්තයා විතරයි දැන් මේ පරිපූර්ණ කාලා තින්නේ. එතුමා කියනවා මම විතරක් මේ පරිපූර්ණ කරනවා කියලා. කො අනිත් අයගේ නාමලේඛනේ ඔය කියන පාරදෘශ්‍ය භාවය තියෙනවනම් ඔය කියන විනිවිද භාවය තියෙනවනම් එක මිනිහෙක් විතරක් බිල්ලට දීලා අත හොදගන්නේ නැතුව පුළුවන් නම් හෙලිදරව් කරන්න මහා බැංකු කොමිෂන් සභා වාර්තාවෙන් එළියට දාලා තියෙන අනාවරණය කළ තියෙන ඇලෝසියස් ලගෙන් සල්ලි ගත්තු ඇලෝසියස් ලගෙන් මුදල් ගත්තු සුජීව සේනසිංහ මහත්තයාත් අහු වුණා එතුමා අහු වෙලා 360ට ගිහිල්ලා අඤ්ඤකොරොස් වෙලා හද්දා මාරුවේ වැටලා බොහොම අමාරුවෙන් දිවි බේරාගෙන ආවා අන්තිමට ඉංග්‍රීසියෙනුත් කතා කරා අර්බුද අර්බුදයේ උස්සන්න වෙනකොට ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගත්තා දැන් මේ දෙතුන් දෙනයි මේකෙන් පරිපූර්ණ ගාලා තියෙන්නේ ඇයි අනිත් නම් ටික එළියට දාන්නේ නැත්තේ ඇයි ඒ වார்த்தාව එළියට දාන්නේ නැත්තේ ඔච්චර දූෂණ විරෝධී බොහොම පවිත්‍ර දේශපාලන ගමනක් ගැන නම් හීන දකින්නේ අපි අභියෝග කරනවා මහා බැංකු කොමිෂන් සභා වார்த்தාවේ මෙතෙක් එළියට දාලා නැති සියලු කොටස් සැලිදරව් කරන්න එතකොට තේරෙයි කවුද මේ සුද්ධවන්තයෝ මොන විදියටද මේ රටේ මහජන ධනියත් එක්ක සෙල්ලම් කරන්න කියලා තමුන් වහන්සේලාට සිද්ධ වෙයි ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි මෙයාට හැදිලා තියෙන පොයින්ට් ඔෆ් ඕඩර් රසනීපේ ඔකට බෙහෙත් තියනවා ලොබියදී හම්බුනොත් මට ඒ බෙහෙත දෙත
හැකියි
මේ 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 යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා හැටියට මෙතුමා මේ වෙනකන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ චයින හාබර් සමාගමේ ගණදෙනුව ගැන වචනයක් කතා කළේ නැහැ කරුණා කරලා වටේ යන්නේ බුද්ධදාස රජුගේ
ගණන් කරලා දෙන්න ඊරකයා කවුද ඊරකයා කවුද අනේ 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 ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මම කැමති නැහැ චීනෙ ගිහිල්ලා චීනෙ සාප්පුවක් ගාව ඇතුළට ගිහිල්ලා ගත්තු පෙට්ටිය මොකද්ද කියලා මේ සභාවේ කියන්නේ. ඒක කියන්න හොඳ නැහැ. ඔයාට දරුවෝ ඉන්නවනේ. ඔයා අර ඔයා ගිය සාප්පුව ගැනයි සාප්පුව ඇතුළේ උස්සන් හිටපු පෙට්ටිය ගැනයි ඒක ඇතුළේ තිබිච්ච එක ගැනයි මගෙන් අස්ස ගන්න එපා. මගෙන් අස්ස ගන්න එපා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේක තමයි තමුන්නාන්සේලගේ උප්පර වැට්ටිය. මේක තමයි තමුන්නාන්සේලගේ උප්පර වැට්ටිය. පරණ අද ඇයි ඒ නාමලේඛනේ මහ බැංකු බැඳුම් කර කොමිසමේ වාර්තාවේ නාමලේඛනේ එළියට දෙන්නේ නැත්තේ? ඇයි එළියට දෙන්නේ නැත්තේ? දෙවෙනි වාර්තාවේ එළියට දෙන්නේ නැත්තේ ඇයි? ඒක නා දාන්න බෑ තමුන්නාන්සලා. ඒක දැම්මොත් මේ ඉදිරිපෙළේ ඉන්න සෙට් එකකටම තට්ටු වෙනවා. ඔය ඉදිරිපෙළ වාඩි වෙලා ඉන්න මහත්තුරු ටයි කෝඩ් දාපු මහත්තුරු රැලකටම රොත්තකටම බඩු හම්බ වෙනවා. ඒක තමයි ඒක දාන්නේ නැත්තේ. තමුන්නාන්සලාගේ තමහරු හිතන් ඉන්නේ ඊළඟ නායකයා කියලා හිතන් ඉන්න කෙනාටත් තට්ටු වෙනවා. අර පුංචි ගෙවල් හදාද සෙල්ලම් ගෙවල් හදාද ලොකු ලොරි ටොක්ස් දී යන්නේ එයාටත් තට්ටු වෙනවා. රතුවාලි බටවුන්ටත් තට්ටු වෙනවා. ඒ හින්දා රතුවාලි බටවයි කියන්නේ නැත්නම් දාන්න මේක දානකම් අපි ස්මාරාන්තිකව සටන් කරනවා කියලා කියන්නේ නැත්තේ ඇයි? නිකං ලාවට දාන්න කියලා කෙඳිරියක් නගනවා තමයි. ඇයි ඒක බරසාර විදියට දෙන්නේ නැත්තේ? දුන්නොත් උන්න හැලගේ පටි රෝල් වෙනවා. ඒ නිසා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට නියම චෞර ආකාරයට සංවිධානගත කරපු පාර්ලිමේන්තුව. 70ක් ඉන්නවා ඒකාබද්ධ විපක්ෂ අපි දිනේෂ් කුණවර්ධන මැතිතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රධානව. ඒ 70 අයිතිවාසිකම් පොඩි පට්ටම් කරලා മന്ത്രി ആശ്ര 16ක් තියෙන Tamanṭa බලයට එන්න උදව් කරපු සම්බන්ධන්ට තෑග්ග හැටියට ඇමති කෙනෙකු හා සමාන වරප්‍රසාද තියෙන විපක්ෂ නායක තනතුර පූජා කරලා ඒ සම්බන්ධන් මහත්තයා ඒ ජනවාරියට බල පෙරලියට කරගහපු හොඳම කුලීකාර තරව්කාර සේවාව සපයපු රතුවලි පැටියගේ නායකයන්ට විපක්ෂ සංවිධායකකමක් දීලා තනතුරු ඇමතිකම් තමුන්නාන්සලට විපක්ෂ නායකයන් අනිත්යට විපක්ෂ සංවිධායකකම් ඊළඟයට මේ විදියට තමුන්නාන්සලා මේ පාර්ලිමේන්තුව සෙටප් කරගත්තා මේ පාර්ලිමේන්තුව සෙටප් කරගෙන මේ ඔක්කොම තක්කඩිකම් හොරකම් නිදහසේ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා තමුන්නාන්සලා හිතුවේ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොසිතූ විරු අයුරින් නැවත මේ රටේ දේශපාලන බලවේගයන්ට නායකත්වය දෙන්න ආපු හන්දා ඒ බලවේගයේ පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් බලවත්ව ක්‍රියාත්මක වෙන හන්දා අර නාට්‍ය දවණිකාව හිතපු විදියටම තිරපිටපත හදපු විදියටම කරගෙන යන්න හද බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමුන්නාන්සලා පත් වෙලා තියෙන අමාරු තත්ත්වය අපට තේරෙනවා. ඒ නිසා තමුන්නාන්සලා වෙන මොනවත් කරන්න එපා මේ අවුරුදු තුනාමාරේ කරා වගේ චෙක් හොය යන්න. අර කවුද මිගාර සෙනෙවියා ධාතුසේන රජුරුව හංගුවයි කියලා කියන මැණික් තියෙන තැන් කියලා අනුමාන කරන තැන්වල පස්සාරහාර ගියා වගේ තමුන්නාන්සලා චෙක් හොය යන්න. තව මොන ඕන දෙයක් හොයන්න. ඕනනම් කිලිපල්ලත ගාලා හරි තියෙනවද කියලා බලන්න.
අවසන් කරන්න කාලය ඉවරයි.
ඔව් මම ඉවර කරනවා. ඒ නිසා තමුන්නාන්සලා ඔය ක්‍රමයට යන්න. ඒ වගේම ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ රටේ අද මාධ්‍ය නිදහසට බරපතල තර්ජන එල්ල වෙලා තියෙනවා. එක පැත්තකින් net fm ගුවන් විදුලියට තර්ජන එල්ල වෙනවා. අනිත් පැත්තෙන් රිවිල පත්තරේ මාධ්‍යවේදීන්ට කොටි යලි නැගිටී කියලා සිරස්තලයක් දාලා ප්‍රවෘත්තියක් පළ කරා කියලා අද එන්න කියනවා ත්‍ස්ත විමර්ශන ඒකකයට කට උත්තර දෙන්න. මේ විදිහට තමයි තමුන්වන්සල මාධ්‍යත් පාලනය කරගෙන මේ රටාද මේ අගාධයෙන් අගාධයට ඇදගෙන යන්නේ. ඒ නිසා අපි ඉතා ඕනකමින් ඉල්ලනවා තමුන්වන්සල තව චෙක්පත් සොයාගනිත්වා, තව චෙක්පත් නිව්යෝක් ටයිම්ස් බැරි නම් ඕන ටයිම්ස් එකක දාගනිත්වා, ඔය මොනවා කළත් මේ රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි. ඊළඟට ලැබෙන පළවෙනි මැතිවරණෙන් තමුන්වන්සලගේ ඉරණම තීරණය කරන හැටි බලා ගන්න පුළුවන්. බය නැත්තම් ඡන්ද තියන්න, බය නැත්තම් ඡන්ද තියන්න. ඒ අභියෝගය බාර ගන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු අකිල විරාජ් කාර්යවසම් අමාත්‍යතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අද මෙම විවාදයේ සාකච්ඡාවට භාජනය කරන්න හිටපු මාතෘකාව නෙමේ. ගොඩක් වෙලාවට මෙම විපක්ෂයේ කතික මහතුරුන් අතරින් විවාදයට ලක් කරේ. ඉතින් මට පේන්නේ ප්‍රශ්නයෙන් පැනලා යනවා වගේ. ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතුව, ඒ පිළිබඳව පැහැදිලි කරන්නේ නැතුව වටේ යනව අවශ්‍ය මාතෘකාවට එන්නේ නැහැ. ඒකෙන්ම පේනවා මේ මාතෘකාව පිළිබඳව කතා කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ මාතෘකාවේ එල්ල වෙලා තියෙන චෝදනා වලට පිළිතුරු දීමේ දැඩි බරපතල ප්‍රශ්නයකට, අර්බුදයකට මූණ පාලා තියෙන බව පේනවා විපක්ෂය විසින්. ඒ නිසා මේකෙන්ම පැහැදිලි වෙනවා මේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාර අරගෙන බවයි මන් නම් පෙනෙන්නේ. ඒකයි මේ අර පරණ ඒවා රෙකෝඩ් ගගා දිගටම ගෙනියන්නේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,
ගරු විමල් විරංස් මන්ත්‍රීතුමා,
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ චෝදනාවට ලක් වෙලා ඉන්නේ පාර්ශ්ව දෙකක්, එකක් චීනය, අනික මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු. එතුමා ජනාධිපතිතුමාත් නිල නිවේදනයක් මගින් මේ චෝදනාව ප්‍රතික්ෂේප කළා. චීන රජයත් නිල නිවේදනයක් මගින් මේ චෝදනාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අපිට අමුතුවෙන් මේ සභාවේ ආයෝග ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්න දෙයක් නැහැ. ගරු අධ්‍යාපන ඇමතුමා, ඊට වඩා හොඳයි කුලියාපිටියේ මධ්‍ය මහාවිද්‍යාලයේ ඔබතුමා දාපු මුරකාර රස්සාව කරපු තරුණෙක් කුඩු පැකට් එකක ඉස්කෝලේ ඇතුලේ මුරුකුටි ඉඳලා පොලිසියට ආවා.
ගරු අමාත්‍යතුමා කතා කරලා
දැන් මම ඔබතුමා කතා කරද්දි බාධා කරේ නැහනේ. දැන් ඒකෙනුත් පේන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මොකද්ද දැන් ඒත් වෙනතලකට තමයි ගෙනියන්න හදන්නේ. දැන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් චීනයට උගස් කරලා සින්නක්කරව ලියලා දීලා ගත්ත අල්ලස් වලින් තමයි මේ දැන් ජනතාවගේ මනස විකෘති කරලා, ඒ වගේම ගුණාට අන්දන්න උත්සාහ කළ රාජපක්ෂ රෙජීමේ මේ ක්‍රියාවලිය අපි පිළිගුලින් නැතුව හෙලා දකිනවා. මොකද පහුගිය දවස්වල මේගොල්ලෝ චෝදනා කරේ බොහොම සුදනන් වශයෙන්. පහුගිය දවස්වල අපි දැක්කා එක දිගට මාධ්‍යවලු දැඩි ප්‍රචාරයක් දීලා මාස ගාණක් මේක ඇදගෙන ගියා. විශේෂයෙන්ම මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් එහෙම මේ ඔක්කොම බොහොම සද්ද මේ සත්පුරුෂය වශයෙන් නැත්තම් කිසිම චෝදනාවක් ලක් නොවුන පුද්ගලයන් වශයෙන් තමයි මේ සටන ගෙන ගියේ. හැබැයි දැන් ඒක බාරවලල්ලක් වෙලා ඇවිල්ලා දැන් ඒවා අපි නෙමෙයි කියන්නේ. දැන් මේක නිකන් හරි ආණ්ඩුවේ පත්‍රයක් හෝ අපේ රටේ පෞද්ගලික පුවත්පතක් මේක සඳහන් කරා නම් ඒකට ගහලා ඒකේ ඔක්කොම යට ගියාව සියලු දේවල් වලට ගහලා අයිතිකාරයන්ට ගහලා මේක අපිට ප්‍රහාර දෙන්න තිබ්බා. හැබැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන්නේ ලෝකය පිළිගත්ත, ජාත්‍යන්තරව පිළිගත්ත, ඒ වගේම මීට එහා ගිහිල්ලා දේවල් සම්බන්ධයෙන්ුත්, ඒ වගේම ඒ වගේ පුවත්පතක් කරුණු තහවුරු කරගෙන ඒ ඔප්පු කරන්න පුළුවන් පදනමක් උඩ තමයි මේ නිවේදන දාලා. එතකොට මම අහනවා මේ කියන විදිහට මේ චෙක්පත් බොරුද? මේ චෙක්පත් මාරු කරගෙන නැද්ද? එතකොට මේ රාජපක්ෂවරුන්ගේ බිරිඳෑවරුන්ට ආපු නමටම ආපු චෙක්පත් බොරුද? මේවට මං හිතන්නේ පිළිතුරු දිය යුතුයි. ඒ වගේම මේවා ඒ සංවර්ධන ක්‍රියාදාමයේ වියදම් විදිහට දාපුවා වැරදිද? ඒ නිසා ඒවට පිළිතුරු ලැබිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේ ඇවිල්ලා වෙන තැනකට මේ විවාදය ගෙන එන්න හදන්නේ. ඒ වගේම රාජපක්ෂවරුන් මේ රටේ අපේකම, සංස්කෘතිය, ආගම, මේ බොහෝ දේවල් ගැන කතා කරනවා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, මෙහෙම කතා කරන මෙතුමාලගේ රටේ අයිතිය වෙන අයට පවරලා විතරක් නතර වුණේ නැහැ රාජපක්ෂවරුන්. රටේ බුද්ධිංශ බුද්ධි තොරතුරු පාව වෙනත් රටවලට පාවලා දුන්න විදිහ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සඳහන් කරනවා විතරක් නෙමෙයි, මේ කාරණා කියන්නේ ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයෙකු සහ චීනයේ තානාපති ලෙස කටයුතු කරපු නිහාල් රොද්‍රිගෝ මහතා තමයි මේක අනාවරණය කරලා තියෙන්නේ. මම සභාගත කරන ඇමුණුම එක. දැන් එතකොට ඔබතුමාලාට මේ රටේ ජනතාවට පැහැදිලි වෙනවා මේ රටට ආදරය කරන උදවිය මේ රට ආරක්ෂා කරනවා, ඒ වගේම හැම විටම ඒ වෙනුවෙන් රටේ මතයක් හදන්න යන උදවිය මේ බුද්ධිංශ වාර්තාපවා මේ ගිවිසුම් වලට අනුව වෙනත් රටවල් එක්ක මේ සම්බන්ධ වෙලා ඒවා ෂෙයා කරගන්න නැත්නම් ඒවා බෙදා ගන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අය නිකන් කියන්නේ ආවට ගියා. ඒගොල්ලගේ තොරතුරු තියෙනවා. වැඩදී නම් ඊට අවශ්‍ය පියවර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම චයිනා හබ සමාගමේ හැම කොන්දේසියකටම එකඟ වෙලා තමයි මේ සෙල්ලම කරේ. අර ඉස්සලා කියුණා වගේ අවසානයේ අපිට පැහැදිලිව පේනවා චීනෙම සමාගමෙන් මේක හදලා ඊට පස්සේ මේක ආපහු අපිට දෙන්න ගියාම තිබුණ පරතරය කොච්චරද කියලා. විශාල පරතරයක අඩුවට තමයි ආපහු මේ සමාගම ගත. ඒකෙම පේනවා කාගේ හරි සාක්කුවට මුදල් ගිහිලා තියෙනවා කියලා. ඒ නිසා මේවා හංගන්න බෑ. ජනතාව මේවා ගැන අවබෝධයෙන් ඉන්නේ. ඉතින් මේ රාජපක්ෂවරු මේ වගේ දේවල් කරන්න අද ඊයේ නෙමෙයි. 2005 ජනාධිපතිවරණේ කාලේ තමුන්නාසලට මතක ඇති 2005 ජනාධිපතිවරණේ කොහොමද දිනුවේ කියලා. මට මතකයි මේ පාර්ලිමේන්තු සභාවෙම අපේ හිටපු අමාත්‍යවරයෙක් වන ශ්‍රීපති සූර්යාච්චි මන්ත්‍රීවරයා. එතුමා ප්‍රකාශ කරා පැහැදිලිවම 2005 LTT සංවිධානයට අල්ලත් දීලා තමයි උතුරු නැගෙනහිර ඡන්ද පාවිච්චි වෙන එක නවත්තගත්තේ. ඉතින් එහෙම යුගයක් එහෙම ඉතිහාසයක් තියෙන්නේ. ඒ විතරක් නෙමේ සුනාමි විවේසනය ආපුවම තමන්ගේ ප්‍රදේශයටම ජනතාවට බෙදන්න දුන්න සුනාමි මුදල් වලින් රාජපක්ෂවරු ඒවා වාෂ්ප කරලා ඒවා ක්‍රියාත්මක නොකර තමන්ගෙම ගිනුම් වලට දාගත්ත කියන එක අපි නෙමේ කිව්වේ. හිටපු අගවිනිසුරුවන මේ දැනටත් එතුමාලා එක්ක ඉන්න මං හිතන්නේ හිටපු අගවිනිසුරුතුමා කිව්වේ. ඒක පැහැදිලි එතුමා කනගාටු වෙනවා කිව්වා. මට මතකයි එතුමාගේ වචනවලම කියනවා නම් එතුමාකව කනගාටු වෙනවා මං ඒක ඒ නඩුවෙන් බේරා හැරීම පිළිබඳව කියලා. ඉතින් මෙහෙම ඉතිහාසයක් තියෙන්නේ. මේ වගේ ආකාරයෙන් තමයි වැඩ කරේ. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා මේ රටේ ජනතාව දන්නවා අද තෙල් මිල ගැන හඬා වැටෙනවා මේ කට්ටිය මේ උදවිය. අද තෙල් මිල වැඩි වෙනවා විවිධ දේවල් ගැන කියනවා. හැබැයි තමුන්නාන්සලාට මතක නැතුව ඇති රාජපක්ෂ මහත්තයා ඒකාබද්ධේ ඉන්න කණ්ඩායමටත් මතක නැතුව ඇති රාජපක්ෂලාට සූදු කෙලින්න පෙට්‍රල් රුපියල් 160 ගන්නට විකුණපු යෝගය මතක නැතුව ඇති. පෙට්‍රල් රුපියල් 160කට විකුණා විතරක් නෙමෙයි එදා මේ රුපියල් 100 දක්වා අඩු කරන්න කියලා අධිකරණ යෝගයක් දුන්නාම ඒකත් නොතක මේ මුදලට රාජපක්ෂවරු මේ පෙට්‍රල් විකුණුවා. මෙන්න මේ යුගයේ අද අමතක වෙලා වගේ තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඒ වගේම දැන් මේ සූදු කැලලා මේ එක එක ඒ වගේ ගනුදෙනු දාගෙන හොරකම් කරලා ගසා ගාලා මේ වගේ මේ මුදල් වලින් අවසානයේ මොකද කරේ? මේ මුදල් වලින් මේ රටේ බෞද්ධ ජනතාව රවට්ටුවා. මේ බෞද්ධ ජනතාවට ගිහිල්ලා සිල් රැදි දුන්නා. සංඝයා වහන්සේලා රවට්ටුවා. ඒ වගේම මේ උපාසක අම්මලා රවට්ටලා සිවුරු පිරිකර රෙදි වාහන බෙදලා ඒ වගේම තමයි ජනතාව නොමග යවලා මං හිතන්නේ පහුගිය කාලේ මේ මැතිවරණ ව්‍යාපාර කරේ. ඉතින් මේවා අපි දන්නවා ඒ කාලේ කොහොමද මැතිවරණ ව්‍යාපාර කරද්දී බෙදපු හැටි. ආ දිගට හරහාට බෙදපැටි මං හිතන්නේ මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කළ යුතුව තිබෙනවා මේ කොහොමද ආවි කියලා. මේ කටේ සිද්ධ වුණේ කොහොමද කියලා. ඒ නිසා මම කියනවා ගරු මන්ත්‍රීතුමනි මේක එතරම් හොඳ தத்துவයක් නෙමෙයි. කවුරු වැරද්දක් කරත් මේ රටේ ජනතාව තමයි මේ වගේ ගෙවන්න වෙන්නේ. ජනතාවට තමයි මේවට මේ දුක් විඳින්න වෙන්නේ. ඉතින් ඒ නිසා පැහැදිලිව අද පැහැදිලි කරගෙන ඉවරයි මේ සිද්ධියේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සඳහන් කරපු කරුණුකාරණා පිළිබඳව අද ඇස්පනා පිට තියෙනවා. දැන් බලන්නකෝ බැඳුම් කරේ සම්බන්ධිනුත් ප්‍රශ්න ආවා. බැඳුම් කරේ සම්බන්ධිනුත් චෝදනා එල්ල වුණාම මට කාලේ නැති හින්දා මේ ගොඩක් දේවල් කතා කරන්න බෑ. බැඳුම් කර සම්බන්ධ චෝදා එල්ල වුණාම තමුන්නා බුලාසුරු මන්තුමා දන්නා ඒවට අපි ආණ්ඩුවක් විදියට ප්‍රතිචාර දැක්වුවා. අගමැතිවරයා ඒ කොමිෂන් සභාවට ගිහිල්ලා සාක්ෂි දුන්නා. ඒ වගේම ඒ වැරදි සම්බන්ධයෙන් බය නැතුව ප්‍රකාශ කරා ඒව නිරවුණේකම් අපි තීන්දුව තීන්දුවක් ගත්තා. හැබැයි මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මේ චෝදනා එල්ල වුණා පමණක් නෙමේ චෙක් ගත්තුවා තියෙනවා. ඒවා කොහොමද මාරු කරපුවා තියෙනවා. මාරු කරපු අය තියෙනවා. මම මේවා සභාගත කරනවා. මේවා පැහැදිලිව අරලියා ගා මන්දිරේ නියෝජිතය හරහා ඒ හිටපු ජන මේ අයගේ දේශපාලඥයන් නැත්නම් රාජපක්ෂවරුන්ගේ මිත්‍රයෝ හරහා මේවා මාරු කරලා ඒවා සල්ලි කරලා ඒවා ගත්ත ආකාරයේ මේ සියලුම කරුණු කාරණා අපි සතුව තියෙනවා. ඒ නිසා මම කියනවා ගරු මූලාධාරසාරූඪ මන්ත්‍රීතුමනි මේ මොකෙන් බේරෙන්න ගියත් මං හිතන්නේ අනාගතයේ රටේ ජනතාවගෙන් සහ සබහා ධර්මයෙන් සහ මේ තමන්ගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාව පැහැදිලි කරගත යුතුයි. මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සඳහන් වෙච්ච දේවල් පසුගිය කාලේ දිගින් දිගටම එල්ල වුණ චෝදනා සම්බන්ධයෙන් මගහරිමින් ඒවට මුණ දෙන්න නොහැකිව වෙන තැන්වලට අරගෙන ගිහිල්ලා මේ වාද විවාද ඒකෙන් බේරෙන්න හදපු එක ගැන. ඒ නිසා අපි කියනවා මට කාලේ නැති හින්දා වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පිළිබඳව නායකයෝ ඇවිල්ලා මෙතනින් කෙලින්ම උත්තර දෙන්න ඕනේ. වෙන අය උත්තර
විනාඩි 5ක් තියෙනවා. ගරු අමාත්‍යතුමනි ඔබතුමාට තව විනාඩි 5ක් තියෙනවා.
ඒවට වෙන අය වල හරියන්නේ නැහැ. ඒ නිසා ඒව සම්බන්ධයෙන් අද මෙතන ඇවිල්ලා උත්තර දෙන්න ඕනේ. දැන් බලන්නකෝ මෙතන කතා කරන්නේ මේකට අදාළයි නෙමෙයිනේ ගොඩක් අය. මේකට අදාළ පාර්ශ්වයන් මෙතන නැහැ. ඒ නිසා මම කියනවා ගරු මූලාසනරුවේ මන්ත්‍රීතුමනි අද මේ ජනතාවට මේ හැම දුකක්ම අපිට විඳින සිද්ධ වෙලා තියෙන්නේ පසුගිය කාලේ රාජපක්ෂවරුන් ගත්ත ණය නිසා. විශේෂයෙන්ම 180 ගාණක් අද ණයබරින් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර විට ජනතාව හිතනවා ඇති ජනතාවට මේ ආණ්ඩුව ආවට පස්සේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා නෑ. අපි ඇවිල්ලා අඩුම ගානේ මේ කඩාවැටෙන ආර්ථිකය විනාශ වෙන ආර්ථිකය යාන්තම් අපිට පුළුවන් වුණා මේ තිබුණ තත්ත්වයට ගෙනල්ලා දැන් ඉස්සරහට යන්න. දැන් බලන්න ඇයි මේ පසුගිය ජනාධිපතිවරණේ 2017 ලැබිය යුතුව තිබේදී කවුද තමන්ගේ කාලය අවුරුදු දෙකකින් කෙටි කරගන්නේ? ඒ කෙටි කරගත්තේ පැහැදිලිව දන්නවා තවදුරටත් යන්න බෑ කියලා ආණ්ඩුවක් විදිහට ඉදිරියට යන්න බෑ කියලා. ඒක නිසා තමයි 2015 ජනාධිපතිවරණයක් තිබ්බේ. ජනාධිපතිවරණ තියලා බැලුවා කොහොම හරි ඒ ජයග්‍රහණය කරන්න බැරි වුණා. අවසානයේ මේ හැම දෙයකටම අපිට මුණ දෙන්න සිද්ධ වුණේ. අද බලන්න කොච්චර නිදහසක් ඇති වෙලා තියෙනවද කියලා. අද මාධ්‍යවල ගත්තොත් එහෙම පෞද්ගලික මාධ්‍ය රජයේ මාධ්‍ය පිළිබඳ ගත්තොත් එහෙම බලන්න කොච්චර විනාඩි ගාණක් නැත්තම් කොච්චර ගුවන් කාලයක් දෙනවද කියලා ඒ ඕනම කෙනෙකුට රජේ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ආණ්ඩුවේ වැරද්දක් වෙන්න පුළුවන්. එහෙනම් අඩුපාඩුවක් වෙන්න පුළුවන්. කොච්චර පහර දීමක් කරනවද කියලා සාධාරණත් නැහැ. බැලන්ස් එකකුත් නැහැ. එහෙම කරන්න පුළුවන් උනේ මේ ආණ්ඩුව බලයට පත් කරපු නිසා. මේ ආණ්ඩුව ජනතාව මේ ආණ්ඩුව ගෙනාවු නිසා. ඒ විතරක් නෙමෙයි. බලන්න ගරු മന്ത്രി මේ ගරු මූලාසනරුවේ മന്ത്രിතුමනි දැන් අද මේ ගොඩක් අය කතා කරනවා. ගොඩක් අය කරුණු දක්වනවා. හැබැයි පසුගිය සමයේ කරපු ඒ අවුරුදු ගාන තුලම ගත ක්‍රියාමාර්ගය සමහර දේවල් ආණ්ඩුවට විරුද්ධව කතා කරද්දී කී දෙනෙක් ඝාතනය කරනු ලැබුවද? මාධ්‍යවේදීන් කොතරම් ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබුවද? ලසන්ත වික්‍රමතුංගලගේ ඉඳලා ඒ වගේම තවත් මේ වගේ විශාල ප්‍රමාණයක් ඝාතනය කරා. මොනවා හරි උද්ඝෝෂණයක් කරපුවාම වෙඩි තියලා ඝාතනය කරලා මර්ධනය කරා. එහෙම නැත්නම් මාධ්‍යවේදීන්ට මොනවා හරි ලිව්වනම් ඒ සම්බන්ධයෙන් එක්කෝ තර්ජනය කරා. එහෙම නැත්නම් මුදල් සහ වෙනත් දේවල් දීලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ දරුවන්ව විදේශගත කරා. මේ මෙහෙම සංස්කෘතියන්නේ තිබුණේ අපේ. අද එහෙම නැහැ. අද මොනවා වුණත් ඕනම දෙයකට අද විපක්ෂයට වුණත් කෙලින් බය නැතුව විපක්ෂයට වුණත් ඕන දෙයක් ප්‍රකාශ කරලා ඉවරලා ඒකෙන් ඒකට හානියක් නොවී ජීවත් වෙන්න පුළුවන් මේ වාතාවරණයක් ඇති කරලා තියෙනවා. ඒ නිසා ගරු මන්තුමනි මම කියනවා මේ කොච්චර කතා කරත් මම කියනවා පැහැදිලිව ඕගොල්ලන්ට කාටවත් ඕකෙන් බේරෙන්න බෑ. මේ හැම දෙයකම ඔප්පු වෙලා හමාරයි. මේ හැම දෙයක්ම කරුණු කාරණා සහිතව තියෙනවා. දැන් මල්ලග තියෙනවා මේ සියලුම මට මංගලග තියෙනවා මේ සියලුම දේවල් සම්බන්ධයෙන් ඒ පරිශනවල මේ චයිනා මේ හාබර් එකේ සහා ඒ සියලුම මේ පැමිණිලි චෙක්පත් මාරු කරපුවා ඒ චෙක් පුද්ගලයන්ගේ නම්. ඒ වගේම
ඔබතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ඇමතුමා ඔබතුමා ඔය කියන ප්‍රකාශ සියලු දේ සභාගත කරන්න පුළුවන්ද? හැන්සාර්ගත කරන්න පුළුවන්ද? පරීක්ෂණ වාර්තා ඔබතුමා අතේ තියෙනවා?
මගේ අතේ තියෙනවා. මට හැන්සාර්ගත කරන්න පුළුවන්. මම වක්කීමෙන් කියන්නේ. දැන් බලන්න මේකේ මේ එකම දේ මේකේ ඊතරම් ප්‍රමාණයක් තියෙනවා මේ චෙක්පත් ගනුදෙනු සහ ඒව මාරු කරගැනීම පුද්ගලයෝ සහ ඒව අර්ලියාගම මන්දිරේ නිලධාරීන් ලවා මාරු කරගැනීම ඒ වගේ වෙන් කිරීම මේ සියල්ල තියෙනවා. ඉතින් මේවා කොච්චර කතා කරත් මේ මෙතන කිව්වන් මේ චෙක්පත් ෆොටෝකෝපි එකම තියෙනවා ගරු මන්තුනි. මම ඒවත් සභාගත කරන්න තමුන්නාස දැනගැනීම සඳහා විශේෂයෙන්ම පුෂ්පා රාජපක්ෂ මේ මහත්මියකට ලැබුණු චෙක්පත් පවා මේ ඒ වගේ පිටපත් පවා තමුන්නාසට බලාගන්න පුළුවන්. ඉතින් මේවා බොරුවක් නෙමෙයි. බොරු නම් මේකට විරුද්ධව මේ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඒවා එකින් එක කියන්න යන්නේ කාලේ ගන්නෑ. මම මේ ඒ නිසා මම මේවා සභාගත කරලා තමුන්නාසයක දැන ගැනීමට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා. ගරු කාංචන විජේසේකර මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අකිල විරාජ් කාර්යවසම් මැතිතුමාගෙන් පසුව කතාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. එතුමත් මම හිතන්නේ මේ නිව්යෝක් ටයිම්ස් ලිපිය පිළිබඳව ඒ පළවෙලා තිබුණු වාර්තාව පිළිබඳව එතුමාගේ කතාව කියවුණා පරීක්ෂණ වාර්තාවක් එතුමා අතේ තියෙනවා කියන එක. දැන් ගරු ඇමතුමනි මේ පරීක්ෂණ වාර්තාවක් පිළිබඳව මීට පෙර අවුරුදු 3කට පෙර ඉඳලා සටහන් වෙන්නේ. ඩේල් නිවුස් පුවත්පතේ ඒ වගේම රොයිටර් පුවත් සේවයේ 2015 අගෝස්තු මාසේ මැතිවරණයට පෙර ඉඳලා සටහන් වෙච්ච කාරණයක්. ඔබතුමන්ලාගේ ආණ්ඩුව විසින් ඒ කාලෙත් කිව්වේ පරීක්ෂණ පවත්වලා පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙන කරුණක් කියන එක. දැන් අපිට තියෙන ගැටලුව තියෙන්නේ අවුරුදු 3කට පස්සෙත් පරීක්ෂණයක් පවත්වලා සනාථ වෙච්ච කාරණයක් නම් මේ කාරණේ අධිකරණයේ ඉදිරියට ගෙනියලා ඒ වැරදි කරුවන්ට වැරදි වෙලා ඔප්පු වෙලා තියෙනවා නම් දඬුවම් නොදීමේ කාරණේ මොකක්ද කියන එක. දැන් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට චෝදනා එල්ල වෙන අවස්ථාවේ අපි පැහැදිලිව කියපු දෙයක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි පරීක්ෂණ වලට බය නැහැ. අධිකරණ වලට බය නැහැ. ඔබතුමන්ලාට චෝදනාවක් තියෙනවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් නම් අධිකරණයට ගෙනියන්න නිසි ක්‍රමවේදෙත් තුල ගෙනියන්න ඒ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව ශක්තිය ධෛර්යය අපි කණ්ඩායමට තියෙනවා. නමුත් ඔබතුමන්ලා පහුගිය කාලේ පුරාම කරේ මේ රටේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරපු විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරපු බොහෝ දෙනෙක් විවිධ චෝදනා යටතේ සිරගත කරලා පස්සේ තමයි ඔබතුමන්ලා නඩු අහන්න පටන් ගත්තේ. දැන් මහින්ද ආනන්ද අලුත්ගමගේ මැතිතුමා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම් එහෙම හිරගතලා තිබුණා. ඒ වගේ මේ නඩු අහන්න ගත්ත අවසානයේදී උසාවියෙන් දීපු තීන්දුව තමයි ඒ සමහර නඩුවලට ඒ නඩුවලට පාදක වෙන කරුණුත් ඒ අසත්‍ය චෝදනාන කොට නකලා තියනවා කියන උසාවියෙන් වීසිකරන තත්ත්වයටපත් වුණා. ඒ නිසා මේ අද ඉදිරිපත් කළ තියෙන චෝදනාවත් එවැනිම චෝදනාවක්. ගරු සභාපතිතුමනි මේ පුවත්පතේ පළවෙලා තියෙන ඒ ලිපිය දැන් මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවෙන්න ඉස්සෙල්ලා පළවෙනවා ඩේල් නිවුස් පුවත්පතේ. දැන් ඩේලි නිවුස් පුවත්පතේ පළවෙච්ච ලිපියම අවුරුදු 3කට පස්සේ පළවෙන්නේ මංගල සමරවීර ඇමතුමා යටතේ ජනමාධ්‍ය අමාත්‍යංශය තියෙන වෙලාවේ. දැන් මංගල සමරවීර ඇමතුමා ජනමාධ්‍ය අමාත්‍යංශයේ යටතේ තියෙන වෙලාවේ නැවත වතාවක් මේ කටයුත්ත නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවෙනකට නිව්යෝක් ටයිම්ස් පුවත්පතට උදව් කරන මාධ්‍යවේදීන් හැටියට දෙදෙනෙක් නම් කරලා තියෙනවා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ. ඒ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ නම් කරලා තියෙනවා දරීෂා බැස්ටියන්ස් හා ආත වාමනන් කියන ලංකාව නියෝජනය කරන මාධ්‍යවේදීන් දෙන්නෙක් ගැන. කවුද මේ දරීෂා බැස්ටියන්ස් කියන්නේ? දරීෂා බැස්ටියන්ස් කියන්නේ මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා මීට මාස 4කට ඉස්සෙල්ලා සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ කතෘවරියක් හැටියට පත්වීම ලබා දීපු තැනැත්තෙක්. ඒ පත්වීම ලබා දීපු තැනැත්තෙක් පමණක් නෙමෙයි මීට ඉස්සෙල්ලා සන්ඩේ ලීඩර් ඒ වගේම නේෂන් පත්‍රයේ මෙවැනි පත්‍ර ගණනාවක එදා ආණ්ඩුවට විවේචනය කරපු ඒ ප්‍රබල මාධ්‍ය කණ්ඩායමක් එකතු කරගෙන තමයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මේ මාධ්‍ය ආවරණය කරන්නේ උපයෝගී කරගෙන තියෙන්නේ. ඒක විතරක් නෙමෙයි කරු සභාපතිතුමනි මේ මාධ්‍ය ප්‍රවෘත්තිය පළවෙන්නේ පහුගිය කාලේ පුරාට අපි දැක්කා රටට අහිතකර ගිවිසුම් ගණනාවක් මේ රටේ ඉදිරිපත් වුණා. සිංගප්පූරු ගිවිසුම් එක පැත්තකින් ආවා. එක පැත්තකින් එක්ක ගැන කතිකාවතක් ගොඩනැගිලා තිබුණා. එක පැත්තකින් පාතාලේ නැගිටීමක් අපි දැක්කා. බැඳුම් කර වංචාව කොමිෂන් වාර්තාව තුලින් බොහෝ රජයේ ඉන්න පාර්ශවකරුවන් බොහෝ දෙනෙක්ගේ නම් සඳහන් වෙලා ඔවුන් ගත්ත මිල මුදල් ගැන ඔවුන් ගත්ත නිවාස පිළිබඳව කොමිෂන් සභා වාර්තා තුලින් සඳහන් වුණා. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ නම් වලින් ගිහිල්ලා ආරක්ෂක නිලධාරීන් මාරු කරගත්ත චෙක් පිළිබඳව සඳහන් වුණා. ඒ සඳහන් වෙච්ච වටපිටාවක් තමයි කරු සභාපතිතුමනි එදා දවසේ අවුරුදු 3කට පෙර මේ පළවෙච්ච ප්‍රවෘත්තියම නැවත වතාවක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වුණේ. ඒ කාරණය මේ රටේ අනිකුත් මාතෘකා යට ගහන්නද කියන සැකය අපි තුල තියෙනවා. දැන් අද නියෝජ ගරු සභාපතිතුමනි මේ විවාදය යනකොට අපි දැක්කා අඩුම තරමේ ආණ්ඩුව නියෝජනය කරන අඩුම තරමේ යෝජනාව ගේන පුද්ගලයාවත් අඩුම තරමේ තියෙන චෝදනා මොනවද කියලා කියන්නේ නැහැ. හැබැයි චෝදනා ටික කියන්නේ හැ පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට කටයුතු කරන අනුර කුමාර දිසානායක මහත්තයා තමයි දැන් මේ මුළු චෝදනා පත්‍රෙම ඉදිරිපත් කරන්නේ. ඒ චෝදනා පත්‍රේ තව තියෙන වෙන කාගේවත් ගාන නෑ අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා ගාව. දැන් මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මහලේකම්වර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වර එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට ඉන්න අනුර කුමාර දිසානායක මැතිතුමා ඉදිරිපත් කරනවා. හැබැයි පෙරේදා සිංගප්පූරු ගිවිසුම ගැන සාකච්ඡා යනකොට විවාද යනකොට මේ රටේ විශේෂයෙන්ම විශේෂඥ කණ්ඩායම් ගණනාවක් සංවිධාන 48ක් විරුද්ධව මේ වෙනුවෙන් සටන් වදිනකොට අඩුම තරමේ විනාඩියක කාලයක් සිංගප්පූරු ගිවිසුම් පිළිබඳව කතා කරන්න එකතු වෙන්නේ නැති කණ්ඩායම් අද පාර්ලිමේන්තුවට එකතුලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට යම් කිසි මඩක් ගහන්න පුළුවන් නම් ඒ කණ්ඩායම එකතු වෙච්ච කණ්ඩායම් ටිකම 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පෙර එකතු වෙච්ච කණ්ඩායම් ටිකම අද දවසෙත් නැවත වතාවක් එකතු වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, දැන් මේ පළ වෙච්ච වාර්තාවේ තියෙන එක පැත්තකින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය සාක්ෂිතා වාර්තා ගන්නෙ නැතුව තමයි මේ හම්බන්තොට වරා ඉදිකිරීම් කටයුතු වලට ගියේ කියලා. ගරු සභාපතිතුමනි, මෙහි පළවෙනි සාක්ෂිතා වාර්තාව කරන්නේ 2001-2004 කාල වකවානුව තුළ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අග්‍රමැතිවරයා හැටියට කටයුතු කරන කාල වකවානුවේදී, ඒ කාල වකවානුවේ වරාය බාර කටයුතු අමාත්‍යවරයා හැටියට කරගෙන රවුෆ් හකීම් මැමැතිතුමා, රවුෆ් හකීම් මැමැතිතුමත් සජිත් ප්‍රේමදාස එවකට නියෝජ්‍ය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා දෙන්න තමයි මේ ගිවිසුම අත්සන් කරන්න එදා දවසේ සාක්ෂිතා වාර්තාව හදලා දෙන්න කැනේඩියානු සමාගමකට බාර දෙන්නේ. ඒ කැනේඩියානු සමාගමේ වාර්තාවේ පැහැදිලිව තියෙනවා එදා දවසේ ඉතා කඩිනමින් සෑදිය යුතු වරයක් මේ තුලින් ලංකාවේ දක්ෂිණ දේශයට පමණක් නෙමෙයි ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් එකතු වෙනවායි කියලා. ඒ 2003 අවුරුද්දේ 2004 අවුරුද්දේ නැවත වතාවක් සාක්ෂිතා වාර්තාවක් හදනවා. 2004 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ජනාධිපතිත්වයේ දූර කාල වකවානු තුළ ඒ සාක්ෂිතා වාර්තාව හදනකට ඇමතිවරයා හැටියට කටයුතු කරන්නේ මංගල සමරවිර ඇමතිතුමා. 2004 බාර දෙනවා බ්‍රිතාන්‍ය සමාගමකට, රැම්බෝල් කියන සමාගමට. 2007 අවුරුද්ද වෙනකොට ඒ සාක්ෂිතා වාර්තාව ලැබෙනවා. 2007 එතුමන්ලා ඉදිරිපත් කරන සාක්ෂිතා වාර්තාවෙත් 2003 අවුරුද්ද ඉදිරිපත් කරපු වාර්තාව දෙකිනුත් කියවෙන්නේ මෙන මොනවත් නෙවෙයි, හම්බන්තොට වරාය ඉදිකිරීම තුලින් හම්බන්තොට ප්‍රදේශ පමණක් නෙවෙයි මුළු ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් එකතු වෙනවා කියන එක. ඒ නිසා ඒ වාර්තාවේ පළවෙනිම සටහන් කළ තියෙන කරුණ සාක්ෂිතා වාර්තාවක් ගන්න නැතුව කිසිම පරීක්ෂණයක් පවත්වන්න නැතුව කිසිම සැලැස්මක් නැතුව ඒ කටයුතු සිද්ධ කරා කියන එක පළමුවෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි මේ චෝදනාව එල්ල කළ තුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලිව මේ චෝදනාව එල්ල වෙච්ච විගස එතුමා ප්‍රවෘත්ති නියමයකදී මගින් එතුමා මේ කාරණාවේ සියලු කරුණු පිළිබඳව ඒ කරුණු ප්‍රතික්ෂේප කරලා ඒ වාර්තාවක් ඉදිරිපත් කළ තිබුණා. මම මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කරුණ ප්‍රතික්ෂේප කරමින් ඒ ඉදිරිපත් කළ තිබුණු ඒ ප්‍රවෘත්ති වාර්තාව හැන්සාට් ගත කරනවා මේ විවාදයේ සියලු දෙනාට දැනගැනීම පිණිස. ඒ වගේම තමයි තවත් චෝදනා එල්ල වෙච්ච කණ්ඩායමක් හිටියා. එක පැත්තකින් චීන ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරා, එක පැත්තකින් චීන තානාපති කාර්යාලයට චෝදනාවක් එල්ල කරා, එක පැත්තකින් ඒ චීන සමාගමට ඒ චෝදනාව එල්ල කරා. චීන ආණ්ඩුව, චීන තානාපති කාර්යාලය, ඒ වගේම චීන සමාගම කියන තුනම මේ ප්‍රවෘත්තිය පළ වෙලා දින කීපයක් ඇතුළත ගරු සභාපතිතුමනි ඒ සියලු කරුණු ප්‍රතික්ෂේප කරලා ප්‍රවෘත්ති නිවේදන නිකුත් කළ තිබුණා. මේ විවාදයේ හැන්සාට් ගත කරනවා ඒ නිකුත් කරලා තියෙන සියලුම ප්‍රවෘත්ති නිවේදන මේ අවස්ථාවේ මම හැන්සාට් ගත කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් පහුගිය කාලේ දිගින් දිගටම කතා කරපු දෙයක් තමයි හම්බන්තොට මරාය ණය උගුලක පටලවලා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේකට බාර දුන්නේ කියලා. ගරු සභාපතිතුමනි, අපි මේ වරායේ බදු දෙන්න අවස්ථාවේ, වරාය විකුණන්න යන අවස්ථාවේ අපි දිගින් දිගටම ආණ්ඩුවට කියපු දෙයක් තමයි හම්බන්තොට වරාය ඉදි කරලා හම්බන්තොට වරාය කටයුතු තුළින් නඩත්තු කටයුතු තුළින් හම්බන්තොට වරාය ඒ කරන කටයුතු තුළින් මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙනවා. ඒ නිසා මේ කටයුතු කරන්න එපා කියලා ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම 2012 අවුරුද්දේ මේ වරාය කටයුතු ආරම්භ වුණාට පස්සේ විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් මේ නිව්යෝක් ටයිම්ස් පොත්පතේ තියෙනවා පළවෙනි අවුරුද්දේ නැව 32ක් කියලා දෙනවා කියලා අපි පිළිගන්නවා. 2012 අවුරුද්දේ පළවෙනි අවුරුද්දේ මේ කටයුතු ආරම්භ කළ නැව 32ක් ආවා වගේම දෙවැනි අවුරුද්ද, තුන්වැනි අවුරුද්ද, හතරවැනි අවුරුද්ද දෙනකට 2015 අවුරුද්ද දෙනකට නැව 276ක් 2015 අවුරුද්ද දෙනකට නැව 276ක් එන තැනකට හම්බන්තොට වරායපත් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. ඒ වගේම තමයි මේ වරාය වෙනුවෙන් ගත්ත ණය මුදල දැන් අපි දැක්කා. ඔබතුමාම මේ යෝජනාව සම්මත කරන වෙලාවෙ කිව්වා විශාල අධික පොලියකට තමයි මේ ණය මුදල ලබා ගත්තේ කියලා. 6.4% පොලියට ලබා ගත්තේ කියලා. ඔව්, 2007 අවුරුද්දේ මේ වැඩ කටයුතු ආරම්භ කරනකොට 6.4% පොලියට ඒ පළවෙනි වාරකයේ ඩොලර් මිලියන 300ක් ලබා ගත්තට ඉතුරු ඩොලර් මිලියන 900ම ලබාගෙන තියෙන 2%කටත් අඩු ප්‍රති පොලිය අඩු පොලියකට. එතකට බලනට 6.6%කට ඩොලර් මිලියන 300ක් කරන් තියෙනවා. ඉතුරු සියලු මුදල් අරන් තියෙන ඩොලර් මිලියන 900ක් කරන් තියෙන 2%කට ඒ කටයුතු සංසන්දනය කරනකොට මේ සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඒ ලබාගෙන තියෙන ණය මුදල මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාගෙන තියෙන ණය මුදල ගත්තම 2%ක පමණ දළ සාමාන්‍යයක් තමයි පොලිය වශයෙන් තියෙන්නේ. ගරු සභාපතිතුමනි, අපි කනගාටු වෙනවා. ආණ්ඩුව එක පැත්තකින් චෝදනාවක් ගෙනවා අපේ පැත්තට ගෙනල්ලා හැබැයි මේ ආණ්ඩුවේ මේ විවාද යන අවස්ථාවේ ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු දෙන්න ඉන්නේ මේ සභා ගර්භය ඇතුලේ අඩුම තරමේ මන්ත්‍රීවරු තුන්දෙනා ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය ඇතුලේ අඩුම තරමේ එක අමාත්‍යවරයෙක් මේ චෝදනාව එල්ල කරපු මංගල සමරිරැමතුමා නැත්නම් වරාය විෂය භාර මහින්ද සමරසිංහ ඇමතුමා මේ කිසිම කෙනෙක් මේ විවාදය සඳහා සම්බන්ධ නොවීම පිළිබඳව අපි එක පැත්තකින් කනගාටුවටපත් වෙනවා අද දවසේ ඔබ කල්පනා කරලා බලන්න මේ වරාය ව්‍යාපෘතිය දැන් අපිට එක පැත්තකින් චෝදනාවක් කෙල්ල කරනවා මේ ණය ගෙවන්න පුළුවන් කමක් තිබුණ නැහැ කියලා නමුත් අපි පැහැදිලිව කියන්න ඕන ගරු සභාපතිතුමනි පළවෙනි අවුරුදු 4 මේ හම්බන්තොට වරාය වෙනුවෙන් නැවත ගෙවිය යුතු ණය ප්‍රමාණය වෙන ඩොලර් මිලියන 491 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ මේ ආණ්ඩුවට බාර දෙන වෙලා වෙනකොට ඩොලර් මිලියන 491ක් 1736 න් ගෙවලා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර දුන්නේ ඒ බාර දීපු මුදල 1200කට ආසන්න ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තිබුණේ හැබැයි ඔබතුමාලා රජයේ මොකද්ද කරේ ඔබතුමාලා රජයේ බලයට පත් වුණා හිතු මතයට තීන්දුවක් ගත්තා මේ වරාය විකිණීමේ කටයුතු කරන්න ඕන කියලා ඒ විකිණීමේ කටයුතු කරන්න ඕන කියලා තීන්දුව අරගත්ත විතරක් නෙවෙයි ඔබතුමන්ලා ඩොලර් මිලියන 1200ක ණය මුදලක් කපා හැරියා කියලා අසත්‍ය ප්‍රචාරයක් කෙව මේ රටේ ජනතාවට අපිට මේ ඩොලර් මිලියන 1200 ණය වාරිකේ කපලා දැම්මේ නැහැ ඩොලර් මිලියන 1200ක් කියලා කිව්වා ණය වාරිකේ ගෙවාගෙන යන්න කියලා හැබැයි අපි ණය වාරිකේ ගෙවාගෙන යන 1200 හැබැයි 185ක කොටසක් අද වරායේ හිමිලා තියෙන කාටද අද වරායේ හිමිලා තියෙන චීන ආණ්ඩුවට චීන රජයේ ඒ සමාගමට හිමිලා තියෙන 185ක කොටස් අපිට ආදායම් ලැබෙන්න තියෙන අවස්ථා අද අහිමි කරලා තියෙනවා එක පැත්තකින් අපි ණය ගෙවාගෙන යනවා වගේම 1200න් ඔවුන් දීපු 1200න් අපි ණය කොටස ගෙවාගෙන යනවා හැබැයි අපිට ආදායමක් ලැබෙන්න තැනක් නැහැ නඩත්තු කටයුතු කිරීම වෙනුවෙන් විතරක් අපි විශාල මුදලක් අද චීන සමාගමට ගෙවන්න සිද්ධලා තියෙනවා මේකේ අපේ තියෙන කනගාටුවටම කරුණ තමයි ගරු සභාපතිතුමනි පෞගේ දවසේ නාවික හමුදාව මේ වරාය ඇතුළේ ඉන්නවා ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට කියනවා හම්බන්තොට වරාය පාවිච්චි කිරීම වෙනුවෙන් ලක්ෂ 530ක මුදලක් අවුරුද්දකට කුලී වශයෙන් ගෙවන්න කටයුතු කරන්න කියලා. දැන් අපේ වරාය හදලා හම්බන්තොට වරාය විකුණුවේ නැහැ කියනවා. හැබැයි අපේ ඉන්න නාවික හමුදාවට කියනවා ලක්ෂ 530ක් ගෙවන්න බිම් කුලිය වශයෙන් පාවිච්චි කිරීම වෙනුවෙන් කියලා. අද අපි එවැනි තත්ත්වයක අසරණ තත්ත්වයක පත් වෙලා තියෙන්නේ. එක පැත්තකින් එහා පැත්තෙන් හම්බන්තොට වරාය දෙනකට ගුවන් තොරතුරු දෙනවා, මත්තල ගුවන් තොරතුරු දෙනවා ඉන්දියානු සමාගමකට. ඒ වගේම අධිවේගී මාර්ගපත් එදී ජපාන් සමාගමකට දෙන්න කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා. ඔබ කල්පනා කරලා බලන්න මේ රටේ ආර්ථික මර්මස්ථාන මේ විවිධ රාජ්‍යයන් වෙනුවෙන් විවිධ සමාගම් වලට දීලා මේ රටේ ඒ ඉදිරියේදී ඇතිවිය හැකි ඒ අයහපත් තැනකට මේ රට තල්ලු කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ රජය නෙවෙයි මේ පත් වෙච්ච යහපාලන රජය කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම ගරු සභාපතිතුමනි දැන් මේ පහුගිය කාලේ දිගින් දිගටම ණය බර පිළිබඳව කතා කරා. ණය උගුලක හිරවපු හින්දා තමයි අපේ පහුගිය කාලේ මේ වරායේ ගුවන් තොරතුරු මේ සියලු දේ විකිණීමට අපිට පිමුරුපත් හැදුනේ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බලයට පත් වෙනකොට 2005 අවුරුද්දේ මේ රටේ නිදහසෙන් පස්සේ ලබාගෙන තිබුණු සියලු නම් ප්‍රමාණය තමයි රුපියල් බිලියන 2222යි. ඒ රුපියල් බිලියන 2222 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරලා වරාය එකතු කරලා මත්තල ගුවන් තොරතුරු එකතු කරලා අධිවේගී මාර්ගපත්‍රිකා එකතු කරලා නොරොච්චුවේ බලාගාරය එකතු කරලා මේ රටේ කාපට් මාර්ග ව්‍යාපෘති උතුරු නැගෙනහිර සංවර්ධනය යටිදැල පහසුකම් දියුණු කරලා මේ සියලු කටයුතු කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා 7391යි මේ රටේ බාර දෙනකට මේ රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 5000කින් වැඩිලා තිබුණ අවුරුදු 9කදී අද අවුරුදු 3 මාරකට පස්සේ ඔබතුමන්ලා රජය ණය ගන්නෙ නැහැ කියපු රජය ණය වෙනුවෙන් යම්කිසි මුදල් රටෙන් විදේශ ආයෝජන ලැබුණයි කියපු රජය 7391 තිබුණු ණය ප්‍රමාණය අද වෙනකට මැයි මාසේ ජූනි මාසේ වෙනකට මේ රටේ තත්ත්වයපත් වෙලා තියෙනවා රුපියල් බිලියන 10400 දක්වා වැඩිලා තියෙනවා රුපියල් බිලියන 4000කින් ඔබතුමන්ලා අවුරුදු 3 මාර්කෙදි වැඩි කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවුරුදු 9කෙදි රුපියල් බිලියන 5000යි ඔබතුමන්ලාගේ අවුරුදු 3 මාර්කෙදි රුපියල් බිලියන 4000ක් දක්වා වැඩි කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සැලැස්මක් තිබුණා ඒ අවස්ථාවේ අධිවේගී මාර්ග පද්ධතිය හැදුවේ හම්බන්තොට වරාය හැදුවේ ගුවන් තොරතුරු හැදුවේ ඒ සැලැස්ම නනුව මේක අර කවුරුත් බොහෝ දෙනෙක් කියනවා මේක මේ හබ් පෝට් එකක් හැටියට හැදුවේ කියලා හබ් පෝට් එකක් නෙවෙයි මේක හැදුවේ කාර්මික වරායක් හැටියට ඒ කාර්මික වරායේ ගිවිසුම් ගත වෙලා හිටියා මන් දැක ඊයේ පෙරේදා රජයේ නියෝජනය කරන ඇමතුරු කිව්වා මේකට ආයෝජක ආවේ නැහැ කියලා මම මේ වෙලාවේ ගරු සභාපතිතුනි සභාගත කරනවා මේ වෙනුවෙන් ආයෝජකව 66 දෙනෙක් ලන්සු තිබ්බා හම්බන්තොට වරාය වෙනුවෙන් හම්බන්තොට වරායවරින් ලන්සු තිබ්බ විතරක් නෙවෙයි 11 දිනක් ගිවිසුම් ගත වෙලා හිටිය 2014 අවුරුද්ද වෙනකොට හම්බන්තොට වරායත් එක්ක විනාඩියක් දෙන කරු සභාපතිතුමනි 11 දිනක් ගිවිසුම් ගතලා තිබුණේ ඒ 11 දිනා ගිවිසුම් ගත වෙලා තිබුණේ මේ හම්බන්තොට වරායේ හෙක්ටයාර 100ක කොටසකට පමණයි අද හෙක්ටයාර 15000ක් චීන ආණ්ඩුවට දුන්නේ මේ කිසිම වටිනාකමක් ගන්න නැතුව නමුත් හෙක්ටයාර 100ක ලැබිච්ච ඒ ආයෝජනයෙන් පමණක් හම්බන්තොට වරාය තිබුණු ඩොලර් බිලියන 1200 ඒ ණය රුපියල් බිලියන 1200 ණය වාරිකය ගෙවීමේ පුළුවන්කම තිබුණා ඒ ලැබිච්ච ආයෝජන 11න් විතරක් පමණක් ඒ වගේම කරු සභාපතිතුමනි දැන් අද උදේ අපිට ආරංචියක් ආවා ශැංග්‍රීලා හෝටලේ පිටිපස්සේ තියෙන අක්කර 3 මාරක ඉඩම මේ රටේ ඉතුරු වෙලා තියෙන බේරේ වැවහා ශැංග්‍රීලා හෝටලේ අදියර තියෙන අක්කර 3 මාරක ඉඩම පහුගිය අවුරුද්දේ කැබිනට් පත්‍රිකාවක් ගෙන මලික් සමරවික්‍රම ඇමතුමා මික්ස් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් අනුමැතිය ලබා ගන්නවා කැබිනට් පත්‍රිකාවකට
අවසන් කරන ගර්මන්තුමා
කාර්යාල සංකීර්ණයක් ඒ වගේම හෝටල් සංකීර්ණයක් වෙනුවෙන් හැබැයි අද උදේ කඩිනමින් තීන්දුවක් ගන්නවා පහුගිය සතියේ සිංගප්පූරුවේ වෙන අගමැතිතුමා සිංගප්පූරු සමාගමක් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නිවාස සංකීර්ණයක් වෙනුවෙන් නිවාස තට්ටු නිවාස 600ක් වෙනුවෙන් අද ලබා දෙන්න අනුමැතිය දීලා තියෙනවා ආයෝජන මණ්ඩලය විසින් බේරේ වැව අසර දින අක්කර 3 මාරක ඉඩමක ඔබ සින්ද අක්කර ලබා දෙන්න ඔබතුමාලා කල්පනා කරන්න මේ ටෙන්ඩර් කැඳවීමක් කරලා මේ කටයුත්ත කරන්නේ ලන්සු තියලා මේ කටයුත්ත කරන්නේ මේ සිංගප්පූරුවට යන අගමැතිතුමා එහා පැත්තෙන් අපිට සැකයක් තියෙනවා මේ සිංගප්පූරු සමාගමත් අර්ජුන මහේන්ද්‍රන්ට සම්බන්ධ සිංගප්පූරු සමාගමත් නැවත වතාවක් මේ ලංකාවට ඇවිල්ලා අක්කර 3 මාරක ඉඩම වෙනුවෙන් ඒ ලන්සු දීලා aran තියෙන කියලා ඒ ලබා ගැනීම කරලා තියෙන කියලා ඒ වගේම අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම බෞගිය කාලේ අපි මේ රටේ ඇති කරපු ව්‍යාපෘති තුලින් විශේෂම රටන මතයක් ගෙනිච්චා මේ හදපු ව්‍යාපෘති සුදු වලින් බවට පත් වුණා කියලා. නමුත් මත්තල ගුවන් තුරුපල හම්බන්තොට වරාය මේ සියලු දේ එකතු වීම තුලින් තමයි කොළඹ වරායත් ඒ වගේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරුපල එකම ආකාරයට සංවර්ධනය කරගෙන යන්න අවස්ථාව ලැබුණේ. ඒකේ සංචාර කර්මාන්තය දිනුන එක පැත්තකින් ආර්ථිකය දිනුන උනා මේ තුලින් තමයි රටේ පහුගිය කාලේ ඒ කටයුතු වලින් ලැබිච්ච මුදල් වලින් තමයි රටේ සංවර්ධනය ගෙච්චේ. ඒ නිසා මේ කරන සියලු විකිණීම් තුලින් මේ රටේ ජාතික සම්පත් කුණු කොල්ලට විකිණීම තුලින් මේ රටට ඉදිරි කාලෙදී ඉතිරි වෙන්නේ මේ රටේ ලබා ගන්නේ සුළු මුදල පමණක් කියන එක මතක් කරමින් මේ ප්‍රවෘත්තියේ වලවලා තියෙන සියලු වාර්තා ප්‍රතික්ෂේප කරමින් මම කතා අවසන් කරනවා.
බොහොම ස්තුතියි.